පිඟතුනි අපි අපේ ජීවිතය එක ජීවිතේ මම කියලා මේ ඉන්නේ මම කියලා හිතාගෙන මේ නිවන් දකින්න යන ගමනේ අපේ මේ ජීවිතය එක එක තැන්වල ආයෝජනය වෙලා තියෙනවා. නිවන කියන්නේ එක පැත්තකින් බැලුවොත් ආයෝජනයක් වගේ. හැබැයි ප්‍රතිලාභය සසරෙන් ඉවත් වෙන එක. ඒ යන ගමනේ අපි අපේ ජීවිතය එක එක තැන්වල නවත්තලා තියෙනවා. ගොඩාක් වෙලාවට අපි අපේ ජීවිතය ආයෝජනය කරා තමන්ට පරිබාහිර මිනිස්සු ළඟ. තමන්ට පරිබාහිර ද්‍රව්‍ය වස්තු මත තමන්ගේ ජීවිතේ ආයෝජනය වුණා. ලේ දහඩිය කඳුළු මතින් ඒ ජීවිතේ ආයෝජනය වුණේ තමන්ගේ විමුක්තියක් උදෙසා නෙමෙයි. විමුක්තිය කියන එක අපි දන්නෙත් නැහැ. නේද? දැන් දන්නවද විමුක්තිය කියන්නේ මොකද්ද කියලා? අපි දන්නේ නැහැ. අපේ ජීවිතයේ ඒ ගෙවපු දේවල්, ඒ ගෙවුන දේවල් අපි එකතු කරලා කැටි කරලා ආයෝජනය කරා එක එක තැන්වල. හැබැයි අපි කපුටෙක් දැක්කහම කියනවා මූ මේක අරන් ගිහලා පස්සේ කන්නහන් ගනව, අනේ මූ අය මෝඩ කපුටෙක් නෑනේ, ඈ ඌ ඒක හංගල අනිත් පැත්තට යද්දි ඌට ඒක අමතකයි කියලා. සමහර සත්තුත් එහෙම කරනවා. අපිත් සත්තුනේ. අපිත් ගොඩක් වෙලාවට එහෙම කරනවා. සමහර ආයෝජනය කරගත් දේවල් විඳින්නවත් පින නෑ. වෙහෙස මහන්සි වුණත් දේවල් ලැබෙද්දි ඒ දේවල් ලැබෙන්නේ කොහොම වුණත් පිනකට. හැබැයි ඒ පිනට ලැබෙන දේ ගොඩාක් වෙලාවට භුක්ති විඳින්න පින නෑ. එතකොට ආයෝජනය කරෙත් එක එක තැන්වල. මං කියන්නේ බැංකු ආයෝජනයක් ගැන නෙමෙයි. යාන වාහන, ඉඩකඩම්, වස්තුව, ගේ දොර, ඥාති හිත මිත්‍රාදීන්, දූ දරුවෝ, අමුදරුවන්, තමන්ට පරිබාහිර තැන්වල මේක ආයෝජනය වුණා. ඒ වෙනුවෙන් තමයි කැප වුණේ. ඒ වෙනුවෙන් තමයි ජීවත් වුණේ. ඒ වෙනුවෙන් තමයි හැම වෙලම සිතුවිලි, ක්‍රියා, වදන් නැගුණේ. හැබැයි ඒ ආයෝජනය වුණ දේවල් වලේ භුක්තියට එද්දී ඒ භුක්තිය විඳින්න සමහර විට ගොඩක් වෙලාවට අපට හේතු නැහැ. මේක නිකන් තේරනම තැනකින් කියන්නද? ගොඩක් මිනිස්සුන්ට සල්ලි තිබ්බට කැමති කෑමක් කන්න අද පින නැහැ. ගොඩක් මිනිස්සු ගොඩාක් දේවල් හම්බ හරි හම්බ කරලා ලබා ගත්තට ඒ දේවල් භුක්ති විඳින්න පින නැහැ. අහිමි වෙලා. අහිමි වෙමින් යනවා. අහිමි වෙලා අහිමි වෙමින් යන ජීවිතයක මේ චූටි අවස්ථාවක් දුන්න සසරේ කරගත්ත පුණ්‍ය ශක්තිය විසින්ම පුළුවන් නම් වෙන්න මේකත් භුක්ති විඳලා බලන්න කියලා. ඒ නිසා මේ දේවල් හෙවත් මේ සම්බුද්ධ ශාසනය හෙවත් භාග්‍යතුන් වහන්සේගේ ඒ ධම්සක කරකවල තියෙන මේ ලෝකේ අන්තිම ටික මේ කරකෙන්නේ. මේක නැවත අපට අහෙන්න තියෙන සම්භාවිත හරි අඩුයි. ඒ නිසා ජීවිතේ ගොඩාක් තැන්වල ආයෝජන වුණාට, ජීවිතේ ගොඩාක් තැන්වල කැප කරලා එකතු කරලා රැස් කරලා තිබ්බට ඒවා භුක්ති විඳින්න අද පින නැති වෙනවා වෙන්න පුළුවන්. පින නැහැ වෙන්න පුළුවන්. හැබැයි තාම පංච ඉන්ද්‍රිය වැඩ කරන නිසා සාසනය ඔබට භුක්ති විඳින්න පුළුවන් කරන දිනවා. ඒක පුළුවන් වෙලා තියෙනවා. හැබැයි ඕකත් භුක්තියෙන් අහිමි වෙන මොහොතක් එනවා. අපි ඒක ලබන මාසෙද ඊළඟ අවුරුද්දද අපි එහෙම දන්නේ නැහැ. නමුත් ඒක බොහොම පොඩි කාලයක් තව කොහොමත් තියෙන්නේ. ඒ නිසා හැමදේම අපි එක එක තැන්වල ආයෝජනය කරාට හැමදේම අපි භුක්ති විඳින්න හිතන් හිටියට මේ වෙලාවේ දිට්ඨ ධම්ම වේදනීය විදිහට සසරේ කරගත්ත පුණ්‍ය ශක්තියන් සහ මේ ජීවිතේ දැන හෝ නොදැන සිහියෙන් හෝ අසිහියෙන් හෝ කරගත්ත පිනුත් එක් වෙලා කැටි වෙලා පිහිටලා තියෙනවා මේ වෙලාවේ මේ සසරෙන් එතර වෙන තැනට මේ සද්ධර්මය ඇහෙන්න. එහෙනම් අද දවස ඔබ හැම දිනාටම භුක්ති විඳින පුළුවන් දවසක් වේවා කියලා අපි හදවතින් ආශිර්වාද කරනවා. ලේසි නෑ පින්වතුනි. අර මං කිව්වේ ගෙදර පාවිච්චි කරන්න ගියාම ගෙදර ඉන්න වෙලාවක් නෑ. වාහනේ පාවිච්චි කරන ලාට ගියාම වාහනේ පදින්න වෙලාවක් නෑ. ගොඩාක් ලංකාවේ මිනිස්සුන්ගේ වාහන ගොඩක් වෙලාවට තියෙන ගෙදර නේද? සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට වීකෙන්ඩ් එකේ තමයි සමහරලට යන්නේ. මොකද වාහනයක් තියෙනවා ට්‍රේන් එකේ වැඩට යන්නේ. වාහනයක් තියෙනවා බස් එකේ වැඩට යන්නේ. වීකෙන්ඩ් එකේ කඩේට තමයි යන්නේ සමහරට. අරක හොදලා කරලා තියලා වහලා ඕන්නම් බෙස් සීට් එකකුණුත් වහලා ඊට උඩින් තව රෙද්දකුණුත් දාලා වහලා ඉවරලා. පරිස්සම් කරලා තියෙනවා. සාමාන්‍ය ලංකාවේ මිනිස්සෙක් අලුතෙන් වාහනයක් ගත්තොත් එහෙම ඒ සීට් එකේ ඉටි කවර ටික ගලවන්නේ නැහැ නේද? කෝටි ගාණක් සල්ලි දීලා වාහනයක් කරන් ඉටි කවරයක් උඩින්දන් යනවා. පින නැහැ. අර ඉටි කවර ටික ඉරනකන් ඉටි කවර ගුඩන් යනවා. නැත්තම් මොකක් හරි ගලලා දාගන්නව කවරයක්. අර සමහර අර සීට් එකක් හදන්නේ පැය 5ක් ඩ්‍රයිව් කරලා ඒකේ පහසුවෙන් ඉඳන් යන මොකක් හරි ක්‍රමවේදයකට ඒකේ ඒ මැටීරියල් එක මොකක් හරි ක්‍රමයකට හදනවා ඇතිනේ. හැබැයි අර පිටකොටුවෙන් හරි කොහෙන් හරි ගේනවා සීට් කවරයක්. දාලා ඒක වහ ගන්නවා. පිංගුදුනි. කෝටි ගණක් දාලා ගන්න වාහනේ සීට් එක උඩ ඉඳන් යන්න පින නැහැ මිනිස්සුන්ට. ඒ කවරේ දාන්නෙත් ලේසියට කවරේ දාන්නේ නැහැ. අර ඉටරෙද්ද ඉවරන ඉරනකන් තියන් ඉන්නවා. ඊට තමයි කවරේ දාන්නේ. ගෙදරට අලුත්ම පුටු සැටියක් ගෙනාවොත් එහෙම ඕකේ ඉඳ ගන්න නැහැ නේද ලේසියකට. පින නැහැ. අපටත් මතකයි ඉස්සර. ඕකට ඉටරෙද්ද එක්ක ඕකේ ඉටරෙද්දක් තිබ්බොත් මේක තියන් ඉන්නවා. ඒ පුටු ටික වටේට තියලා වටේ පුටු ඉඳ ගන්නව අරක ඉඳ ගන්න නැහැ. පාලා ගියෙන්නේ බහුරු කෝලන් තමයි අන්තිමට. ඉඳගරන කෝටි ගාන ලක්ෂ ගානක් දීලා මෙට්ටයක් ගේනවා. ඕකේ ඉඳ ගන්න ඕකේ සැතපෙන්න බෑ කොන්දේ මාරු. දැන් ඉඳින බුද්ධිම. කෝටි ගානක් අහමඩ අතේ සල්ලි තියෙනවා. කඩයල් ළඟ යද්දි කන්න හිදෙනවා. කන්න බෑ. තියෙන ලෙඩ ඔක්කොම ඇවිල්ලා. කන්න පින නැහැ. අදර රතු හාලිය බතුයි ගුණයි කියේ කියේ ලෙඩට හොඳයි කියේ කනවා. මොකටද දෙච්චර හම්බ කරේ? තින්ගදුනි ඒක කේදාන්තයක් මිනිස්සුන්ගේ. එදා අපේ පරණ මිනිස්සු ඇල් හාලේ බතුයි කෑවේ. හොඳට කාලා බීලවත් හිටියා. අද ඔක්කොම ඩයට් ෆුඩ් නේද අපි කන්නේ. කිරි යොද එහෙම කන්න බෑනේ. ඒව අයින් කරනවනේ. ෆැට් කියලා ඔක්කොම අයින් කරනවනේ. කන්න බෑ. රස කියන්නේ කන්න බෑ. ලුණු ගොඩාක් දාන්න ඕනේ. ඒ වගේ තින්. හැබැයි කියන ඔය ඔක්කොම ASCII අපි හරි සතුටින් ඉන්නවා කියලා. ඒකයි කියන්නේ. එක එක තැන් වල අපේ ජීවිතය ආයෝජනය වෙලා අන්තිමටම අදේව භුක්ති විඳින්නවත් තින නැහැ. හැබැයි ඒත් තේරෙන්නේ මේ ජීවිතයේ දුකයි කියලා. අපට අනන්ත හම් වෙනවා සමහර මිනිස්සු. මේ රටේ ඉන්න ලෝකේ ඉන්නේ දැවැන්ත මිනිස්සු. සමහර එක වෙලයි කන්නේ. ඒකත් අර තීරණය කරලා තමයි කන්නේ. ආහාර ටිකවත් ගන්න පින නැහැ. මොකට ජීවත් වෙන්නේ? හැබැයි හැමතැනම ආයෝජන. හැමතැනම දේවල් වෙනුවෙන් තාම කැප වෙනවා. කාට භුක්ති විඳින්නද? ණය ගෙවෙනවා. ණය ගෙවලා මේ ජීවිතෙන් අයින් වෙද්දී උරුමකාරයෝ ඇවිල්ලා නිකම් මේටි කරන් යනවා. ඔන්න ඔහොම තමයි අපේ ජීවිතේ ගෙවුනේ. ඒ කියන්නේ ඇත්තටම බැලුවොත් අනන්ත සසරකුත් මේ ජීවිතයේ මේ මොහොත දක්වා සද්ධර්මය හම්බෙනකන් අපේ ජීවිතේ වැඩිපුරම ඇප වුණේ කැප වුණේ වෙන් වුණේ උත්සාහ කරේ පවත්වා ගන්න හැදුවේ අනිත් තැන්වල තිබ්බ ආයෝජන ඒ හැම තැනදීම තමන්ට කරන්න දෙයක් තියෙන බව හැම වෙලාවෙම අමතකුණා. එක ප්‍රධානම දේ තමයි එකට හේත් මේ සද්ධර්මය හුන්නේ නැහැ. හුන්නේ නැහැ. ඒ නිසා මේ වෙලාවේ තම තමන්ට තනියෙන් භුක්ති විඳින්න සාසනයක් හම්බෙලා තියෙනවා. ඒ භුක්තිය ඔබට උරුමයි. ඒ නිසා තමා ඔබට මේ සාසනේ මේ බණපද ඇහෙන්නේ. ඒ නිසා තමා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ අන්තිම මොහොතේ හරි මේ තියෙන වෙලාවේ සාසෙන්ට අඩියක් තියන්න හේතු ගැලපුණේ. ඒ නිසා තමා ඔබට එන්න හිතෙන්නේ. ඒ නිසා තමා ඔබට මේ මාර්ගයේ යෙදෙන්න හිතෙන්නේ. එහෙනම් මේ භුක්තිය හරියට භුක්ති විඳින්න. සසරක් පුරාවට භුක්තිය පිණිස තමා ජීවත් වුනේ. ඇයි ඉපදෙන්න ඕන? ඇයි මැරෙන්න බැරි? ඇයි මිනිස්සුන්ට මැරෙන්න බැරි? භුක්තියට තියෙන දේවල් දාලා යන්න බෑ. අතහැරලා යන්න බෑ. ඒ නිසා මැරෙන්න බෑ. ආයෝජන ඔක්කොම තියෙන තමන්ට එළියෙන්. තමන්ට බාහිරින් තියෙන ආයෝජන අහිමි වෙන එක දරා ගන්න බෑ. ඒ නිසා මැරෙන්න බයයි. මැරෙන්න නෙමෙයි අඩු ගන්න සමහරු ජීවත් වෙන්නත් බයයි. අන්තිමට විතුරුනේ මොකද්ද? ලැබුණ දෙයක් නැහැ. අපරාධේ. ඒකක්වත් ඒවා කරන්න වෙනවා. ඒවත් එක්ක ජීවත් වෙන්න වෙනවා. ඒවත් එක්ක ඇප කැප වෙලා වැඩ කරන්න වෙනවා. හැබැයි ඒ වෙන අතරේ තමන්ට තනි තනියෙන් ඔය හිතත් එක්ක භුක්ති විඳින්න බුදුරජාණන් වහන්සේ හම්බුණා. ආන් ඒ බුදුරජාණන් වහන්සේ හම්බුලා උන්වහන්සේගේ ඒ මාර්ගයේ භුක්ති විඳලා සසරෙන් එතර වෙන්න උත්සාහ කරන්නේ අර හැමදේමත් අස්සේ. අර වගේ මිදිල යන්න බෑ. අතහැරලා යන්න බෑ. හැමෝටම ඔතනින් මෙතෙන් එන්නත් බෑ. ඒක ගොඩාක් දුරයි. හැබැයි තම තමන් බලන්න තමන්ගේ ජීවිතේ ගෙවෙන්නේ මොනවත් එක්කද? කොයි කොයි තැන්වලද? දවසේ කොච්චරක් තමන් අන්නන් අන්‍යයන් වෙනුවෙන් ආයෝජනය කරලා ඉන්නවද? දවසේ කොච්චරක් තමන්ගේ විමුක්තිය වෙනුවෙන් ආයෝජනය වෙනවද? ගොඩක් වෙලාවට මිනිස්සුන්ට සිල් ගන්න තියා පන්සිල් ගන්නවත් වෙලාවක් නැහැ. බුදුහාඳුනට අත් දෙක තුල වඳින්න වෙලාවක් නැහැ. නිදහසේ සිල් ගන්න වෙලාවක් නැහැ. ඇයි ඒ? ඒ වෙලාවත් අන්‍ය තැන්වල අන්‍ය වෙනුවෙන් ආයෝජනය වෙලා ඒකෙන් නිදහස් වෙන්න බෑ. ඒකෙන් නිදහස් වෙන්න බැරි මනුස්සයා මැරිලා කොහොමද ඒ වගේ නිදහස් වෙන්නේ? ලේසි නෑ. ලේසි නෑ. මේ ළඟදී එක්කෙනෙක් මාත් එක්ක කියනවා, ස්වාමීන් වහන්ස දවසක් මං තනියෙන් ලංකාවට එන ගමනේ. දවසක් මං තනියෙන් ලංකාවට ෆ්ලයිට් එකක එද්දී මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා, අම්මා තාත්තා ඉන්නවා, පවුල එකම දරුවෝ මම තමයි. මං දවසක් ලංකාවට එද්දී එක දවසක ෆ්ලයිට් එක පොඩ්ඩක් මට හිතුණා ඒ උණ දේවල් එක්ක ෆ්ලයිට් එක අද අනතුරක් වෙයි. ගොඩක් වෙලා හෙලවෙන්න ගත්තා. පැය බැගර ෆ්ලයිට් එක අර අසාමාන්‍යද හෙලවෙන්න ගත්තා. මොකක් හරි ඉතින් වෙන හේතු තියෙනවනේ හේතු එක. එහෙම ගත්තා. මට නම් හිතුණා මේ නිතරම ෆ්ලයි කරන මිනිස්සෙක් නිකන් බය කෙනෙකු සමහර කෙනෙක් පළනේ පාරම නැගෙද්දී නම් දෙයිය බුදුන් අදහගෙන උඩ බිම් බලාගෙන නැගිනවන් නේද? එහෙම නෙමෙයි. නිතරම යන්නේ මිස්සු. බස් එක වගේ. නමුත් අර වෙනසක් දැනෙද්දි ස්වාමීන් වහන්සේ මට මරබි එන්න ගත්තා. මම මේ පැත්ත බැලින්නම් මිනිස්සෙක් ඊට මිනිස්සර ගාණක්වත් නැවෙන්නේ හතවිල වගේ ඉන්නවා, නිදාගෙන වගේ ඉන්නවා. අනිත් මිනිස්සයා විකාර ෆිල්ම් එකක් බල බල ඉන්නවා. දැන් මට තේරුණා දෙපැත්තේ ඉන්න කාටවත් මට උදව් කරන්න බෑනේ මේ වෙලාවේ. දෙපැත්තේ ඉන්න කාටවත් මට උදව් කරන්න බෑ. එහෙනම් දැන් මම මැරෙන්න නම් යන්නේ. මම මැරෙන්න ලෑස්තිද? මුලින්ම මතක් වුණා කිව්වා දරුවෝ දෙන්න. දුවලා දෙන්න එක ඉන්නේ මුලින් මතක කරගල දුවලා දෙන්න දැන් ඒ කට්ටිය ඒ රටේ මම එන ගමන් ලංකාවට එහෙම දැන් ඉතින් ඒ කියන්නේ අපේ හාමුදුරනේ මට මුලින්ම දුවලා දෙන්න මතක් වුණා මේ එන්නෙත් ආරාමෙට එන්න බලාගෙන ඊට පස්සේ කොහොම හරි කමන්න ඒ කට්ටිය මන් නැතුව හරි කොහොම හරි ජීවත් වෙන්න ඊට පස්සේ මතක් වුණා කියෝ මහත්තයා ඊට පස්සේ මතක් වුණා කියෝ අම්මයි තාත්තයි අම්මටයි තාත්තටයි ඉන්නේ මං විතරයි ඊට පස්සේ පුදුම අමාරුවෙන් හේවගෙන් හිත අයින් කරලා ඉවරලා ආරාමගෙන සීපත් කරගෙන බුදුගුණ වඩන පටන් ගත්තා කියලා කිව්වා. පින්තුනි ලේසි නෑ. ගුරු ස්වාමීන් වහන්සේ ඊයේ දේශනා එදා ගිසරි දේශනාවේ කියවනේ මරණය අත්දැකීම විඳින්න බෑ කියලා පරමාර්ථයෙන් නේද? ඊයේ කතා කරේ සිදුවීම මරණ එක මොකක්ද? සිදුවීමක් විතරයි. ඒ මට්ටමනේ දැන් ඒ මට්ටමනේ දැන් හිත හැදිලාද? එතෙන්න තමයි යන්න තියෙන්නේ. ඒක සිදුවීමක් සිදුවීමක් කියලා විසර කතා කරමු. සිදුවීමක් කියලා හරියන්නේ නැහැ. ඒක අවබෝධ වෙන්න ඕන. පිංගතුනි තමන්ගේ වැඩිම ආයෝජනේ කොතන තියෙන්නේ? ආන් එතන නිදහස් වෙන්න බෑ. අතහරින්න බෑ. අඩුම ගාන මේ කය අතහැරලා යන්න බැයි නම් ඒකත් පොඩ්ඩක් සාධාරණයි කියකි. හැබැයි අතහැරලා යන්න බැරි මොකද්ද? ගේ දොර ඉඩ කඩම් වස්තුව දූ දරුව ඒවාදී අතහැර ගන්න බැරි. පුදුම ධර්ම තැනක ඉන්නේ. මේ ධර්මාර්ගයේ හැසිරෙමින් යන මිනිස්සුන්ටත් මර බය දැනෙදී එච්චර අමාරු නම් මේ වගේ වගක් නැතුව ඉන්න මිනිස්සු වගේ වගක් නැතුව ජීවිතේ මිනිස්සු මැරෙන එක නෙමේ මැරෙන්න ඉන්න බව මේ වෙලාවේ සිහිපත් වෙන්නේ නැති එකම ලොකු පිනක් මේ මිනිස්සුන්ට නැත්තම් විඳවනවා හැබැයි අපි හැමෝම සාසනයට එන්න ඕන මැරෙන්න බය හින්දා නෙමේ සතර අපායේ බයට නන් නෙමේ මේ සත්‍ය තේරුම් ගන්න සත්‍ය කියන්නේ එකම එක දෙයයි ඒ තමයි නොනවතින දෙයක් තුල ජීවත් වුණාට සතුට කියන එක දවසින් දවස ඈත් වෙනවනම් මෙතෙක් කරපු කරන කරන්න තියෙන ඒ හැම දෙයක් නිසාම තමන් බලාපොරොත්තු වෙන දේ ලැබෙන්නේ නැත්නම් ලැබුන් නැත්නම් මේ මොහොතේ ලැබිලා නැත්නම් භාග්‍යතුන් වහන්සේ යමක් දේශනා කළා තිරෝණං අඩුම ගානේ ඒ ගැන විශ්වාසයෙන්වත් ඒක ඇහුවොත් ඔබට තේරෙයි ගොඩාක් දේවල් හිමි කරගෙන ගොඩාක් දේවල් ආයෝජනය කරගෙන ගොඩාක් දේවල් ලබාගෙන ලබන්න බැරි වුණ දෙයක් ගොඩක් දේවල් ළඟින් තියාගෙන ලබන්න බැරි වුණ දෙයක් ජීවිතේ ලැබෙන්න පටන් ගන්නවා ඒ ලැබෙන එක චිත්තඅභ්‍යන්තරය දක්වා යනවා භෞතිකේ ලං කරගන්නේ හැම දෙෙම ලං කරගන්නේ සැප විඳින්න අපි හොඳටම දන්නවා අද විඳින විඳවන දේවල් තියෙන්නේ ශරණුවක් හිතත් එක්ක කායික වේදනාවක් විඳවද්දි ඒ වේදනාව සම්බන්ධ ශරණුවක් විඳින්න හිතින් කය පොඩ්ඩක් ලෙඩ වෙද්දි මුලින්ම ලෙඩ වෙන්නේ ඊට සමාන්තරව වැඩියෙන්ම ලෙඩ වෙන්නේ හිත ලෙඩ වෙන එක ගැන කවර කතාද කාය ලෙඩ වෙද්දිත් ලෙඩ වෙන්න හිතනම් එහෙනම් අපි දන්නවා යමක් විඳින්න ගියත් යමක් විඳවන්න ගියත් ඒක මූලික වෙන්නේ හිතත් එක්ක වාහනයක් ගැල එළිය තියලා ඉවරලා ඒක මගේ කියලා දැනෙද්දී ඒක විඳින්න හිතත් එක්ක හැබැයි අපි හිතනවා ඒක එළියත් එක්ක විඳිනවා කියලා ගෙයක් දොරක් හදාගෙන දරුවන්ලු හදාගෙන ජීවිතේදී අපිට හිතෙනවා අපි ඒක එළියත් එක්ක විඳිනවා කියලා නෑ ඕක හිතත් එක්ක විඳින්නේ හිතත් එක්කයි විඳින්න හදන්නේ ඒකයි බුදුවරු දේශනා කරන්නේ සචිත්ත පරියෝදපණං ඒතං බුද්ධානුශාසනං බුද්ධ අනුශාසනම තියෙන්නේ ආන් ඒ විඳින්න හදන්න ගිහිල්ලා විඳින්න හදන්න වෙන් කරගන්න හදපු ලෝකෙ තුල මහා ගින්නක් ඇති වෙද්දී ආන් ඒ ගින්නෙන් පිච්චෙන සත්වයාට විඳින්න බැරි දේ විඳින්න බැරි බව ඔප්පු කරලා ඇත්තට මේ ලෝකේ නිවන් සුවය විඳින්න අවශ්‍ය ප්‍රතිපදාව කියන තමයි බුදුරු පහළුනේ. හැබැයි අපි හිතන් ඉන්නවා මේ ලෝකේ භෞතිකේ ලං කරලා ලං වෙලා හිටපුවාම විඳින්න පුළුවන් කියලා. විඳින්න හම්බුන්නේ නැහැ. කොහොමද විඳින්න හම්බුනේ? විඳින්න ලං කරගත්ත කොච්චර දේවල් වලින් අද පැයකට මිදෙන්න පුළුවන්ද? විඳින්න ලං විඳින්න හිතාගෙන ඉඳ ෆෝන් එකක් ගත්තේ ළඟට. විඳින්න හිතාගෙන ඉඳ වාහනේ ගෙනාවේ. ඒකේ නේද දාවේ? ඔබගේ නිදහස් වෙන්න බෑනේ. ඔබේ ෆෝන් එක නැති වෙනවා. පැය දෙකකට නැති වෙනවා. ඉන්න පුළුවන් වේද? හැබැයි සැප විඳින්න හේවත් මේ ජීවිතේ පහසු කරගන්න ආයෝජනය කර ලං කරගත් දේවල්, ළඟින් තියාගත් දේවල් සැපේ පිණිසමයි ලං කරගත්තේ. සැපේ පිණිස තමන්ගේ ජීවිතේට ලං වුණ එක දෙයක් කියන්න අද සැපේ තියෙන අඩුම ගානේ ඒ වගේ මිදිලවත් ඉන්න බෑ. අද හැම දෙයකම ලොකු සිකියුරිටි කාර්යයක් බවට පත් වෙලා. හැබැයි නැවත කියන්නේ බුදුවරු මේ ලෝකෙට පහළ වෙන භෞතිකයට වෛර කරන්නේ නෙමේ. බුදුවරු කවදාවත් සෞභාග්‍යයට වෛර කරේ නැහැ, පිනට වෛර කරේ නැහැ, ලැබීමට වෛර කරේ නැහැ, භෞතිකයට වෛර කරේ නැහැ. ඒව අනිත් දර්ශන වල තිබ්බ දේවල්. හැබැයි බුදුරජාණන් වහන්සේ එකම එක දෙයක් දේශනා කරා. මොකද බුදුරජාණන් වහන්සේට භෞතිකයත් එක්ක කතාවක් නැහැ. බාහිරත් එක්ක කතාවක් නැහැ. උන්වහන්සේ කතාව තිබ්බේ බෙන්න මේ හිතේ හැදෙන මායාවත් එක්ක. ඒකයි උන්වහන්සේ හැම වෙලාවෙම කිව්වේ. උන්වහන්සේ අවබෝධ කරන්න උත්සාහ කරා. අවබෝධ කරවන්න උත්සාහ කරා. භෞතිකයේ කොච්චර විඳින්න හැදුවත් ඔක විඳවිල්ලක් විතරයි. අතහර ඕකෙන් විඳින්න දෙයක් හම්බෙන්නේ නැහැ. ආන් ඒක තේරුම් ගත්තනම් ඥායස්ස අධිගමාය වෙනවා. බාහිර දියවිලා දියවිලා යද්දි දියවිලා කියලා කියන්නේ ඒ සම්බන්ධව ඒව ඇසුරු කරනවා, නිසුරු කරනවා, ඇසුරු නිසුරු කරනවා, ජීවත් වෙනවා. හැබැයි ඒකෙන් දුක උපදින්නේ නැහැ. ඒ මත බැසගෙන නැහැ. ඒ මත යෙදිලා නැහැ. ඒකෙන් නිදහස් වෙන්න පරිසරය හැදෙනවා. ආන් එයාට කියනවා ඥායස්ස අධිගමාය. ඥාණය හරහා යන ගමන් මාර්ගය හැදෙනවා. හේවත් තව සරලව මේක කිව්වොත් භෞතිකයෙන් ඔබට දුක් දෙන්න බැරි තැනක් එනවා. අද අපේ සියලුම සැප දුක තීරණය භෞතිකයත් එක්ක. කොච්චරක් එක සංවේද කියනවනම් ඔබට ඉස්සරහින් ඉන්න මිනිස්සයා ඔබ කියන දෙයට ඇහුම්කන් දුන්නේ නැත්නම් ඒකට ආන්සර් කරේ නැත්නම් ඒත් ඇතිනේ. තනි කරම බාහිරත් එක්ක ජීවත් වෙන්නේ. බාහිර ඇත්ත කරන ජීවත් වෙන්නේ. අවුරුදු 70ක් 80ක් 100ක් නෙමේ අනන්ත සසරකුත් මේ දක්වා සම්බුද්ධ ශාසනයේ හම්බෙලත් මේ මොහොතෙත් අපි ජීවත් වෙන්නේ බාහිරය ඇත්ත කරලගෙන. බාහිර ඇත්ත වෙලා ගැලවෙන්න බෑ. බාහිරින් ගැලවෙන්න බැරි. ඒ ගැලවෙන්න බැරි හින්දා මතක් මැරිලා යන්න බැරි. එච්චකට බද්ධ වෙලා තියෙන්නේ. හැබැයි බින්දුවක්වත් තමගේ ජීවිතේ ලං කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. නිදහස් වෙන්න ඕන. මිදෙ තේරුම් ගන්න ඕන. ඒ තේරුම් ගන්න යද්දී එක දෙයක් කියන්න මුලින්ම භෞතිකයට වෛර කරන්න එපා. සැපයට වෛර කරන්න එපා. දේවල් බලෙන් අතහරින්න හදන්න එපා. මේක අතහැරෙන විදිහට තියෙන්නේ. අතහැරිලා නොයෙල්ලා මිදිලන ගමනක් තියෙන්නේ. හේතුව ඔය කිසිම දෙයක් අපි භෞතික වල්ලාග නෙමෙයි තියෙන්නේ. මේක අත හැරෙන පැත්තට තියෙන්නේ. අත හැරෙන්නයි ඕන. අත හැරෙන්න ඕන චිත් අභ්‍යන්තරයෙන්. පාවිච්චි කරන්න ඕන පංචීන්ද්‍රියෙන්. මේ අසකන නාසයේ දිවකයත් එක මේක පාවිච්චි කරන්න. ඒක භුක්ති විඳින්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි චිත් අභ්‍යන්තරයෙන් අත හැරෙන්න ප්‍රතිපදාව ඉන්න ඕන. ඒ වෙනුවෙන් එකම එක දෙයක් නැවත නැවත බහුල බහුලව කරන්න ඕන. භාවිතා බහුලී කතා කරන්න. ඒ තමයි සද්ධර්මය අහන එක. පංච විමුක්තායතනෙ වැඩනවා. සද්ධර්මය අහන්න පටන් ගන්න ඕන. ටික 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 භෞතිකයෙන් ඔබ නිදහස් වෙන පටන් ගනී. මෙතෙක් දුක් දුන්න, මෙතෙක් ගලව ගන්න බැරි වුණ, මෙතෙක් ගැලවෙන්න බැරි වුණ භෞතික නිදහස් වෙන නිදහස් වෙන බව දැනී ඔබ නිදහස් වෙලා යයි. ආන් එදාට ඔබට කොච්චර භෞතිකය ඔබත් එක කොමුන්න විදිහට ක්‍රියා කරත් ඒක ඔබට දුකක් දෙන්නේ නැති වෙයි. අද හද හද විඳිනවා. ගැලවෙන්න ඕනා. මේ අන්තිම ටික. මේක අපේ අන්තිම අවුරුද්ද නම් මේ අවුරුද්ද කී දෙනෙක් මේ අවුරුද්දේ විනාශ වුණාද? නැති වුණාද? සමහරලාට ධර්මයේ හිටියත් ප්‍රශ්න නැතන් තියෙනවා. මට මතකයි මේ ළඟදි අපේ ස්වාමීන් වහන්සේ නමගේ අම්මා කියපු කතාව, අම්මා කෙනෙක් කියපු කතාව. උනාද කියලා තියෙනවා. ඔය පැත්තේ ඉඳන් හිටගෙන බණ අහන අම්මා කෙනෙක්. ලේසි නෑ. ඒකයි අපි දන්නේ මොකද්ද වෙන්නේ තියෙන්නේ කියලා. මේ ඉන්නවා, මේ අසනීපෙනවා. වාසනාවක් තිබ්බොත් උට්ටෙනවා, නැත්තම් ආපස්සට යනවා. අන්තිම මොහොතේ අත්දැකීම, ඒ වගේ අත්දැකීමක් මට මතකයි. අපි ස්වාමීන් වහන්සේ මාත් එක්ක කියනවා, අපේ ආඳුරුනේ මගේ අම්මා මට මෙහෙම කිව්වා, මේ උදේ හවස මෙහෙ ඇවිල්ලා සිල් ගන්න කෙනෙක්. ඒකයි තාම අපි හැම වෙලාවෙම කියන එක, අදි තක්සේරුල ඉන්න එපා. ඒ අම්මා කියනවලු, මං කොච්චරක් එනන් තව කරගන්න දේවල් තියනවද, එනන් තාම මං කොච්චරක් හිත හදා ගන්න තියනවද, එනන් මේ දහමතා කොච්චර මං දකින්න තියනවද, එනන් තව කොච්චර මං භාගතුන් වහන්සේ ළඟින් ඉන්න තියනවද. අදි සක්සීරුපත් වෙන්න එපා. දහම ටිකක් කතා කරන්න පුළුවන් වුණා කියලා, හැමදාම මෙහෙ එනවා කියලා, හෝ නැත්තම් මේ දහම ඉන්නවා කියලා, පින් කරලා තියනවා කියලා අදි තක්සේරු තියාගන්න එපා. බුදුරජාණන් වහන්සේ ඇප වෙන්නේ එකම එක තැනක විතරයි. ඒ තමා සෝතාපන්නං විතරයි උන්වහන්සේ ඇපෙන. එතනින් මෙහෙට කවුරුත් ඇප වුන්නේ නැහැ. සද්ධානුසාරී ධම්මානුසාරගේ මාර්ගයේ ඉන්න කෙනත් උන්වහන්සේ ඇප වුන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් මේකට ලං වෙන්න ඕන. ඒ කියන්නේ අනිත් ඒවා ඔක්කොම අතහරින්න කියලා නෙමෙයි මේ කියන්නේ. තමන් මේ මාර්ගයේ යෙදෙන මට්ටමට භෞතිකයේ සකස් කරගන්න. ඒ භෞතිකයේ සකස් කරන එකම එක දෙය කරන්න තියෙන්නේ බණ අහගෙන යද්දී ඔබ අවට තියෙන පරිසරයේ ඒකට අනුව සැකසෙයි කියලා කියන්නේ. මේ ධහම තේරෙන්න වටේ දේවල් ඔබ වටේට ඔබ ඇසුරු නිසුරු කරගෙන තියෙන දේවල් වලින් එන ආන් ඒ විපාක ඔබට ප්‍රශ්නයක් නැති. ආන් එදාට ඔබ ඕන තැනක ඉන්න සූස් කෙනෙක් බවට පත් වෙයි. ඒකට එකම එක දෙයක් කරන්න, නිතර ධර්මය අහන්න. ගලව ගන්න බැරි ප්‍රශ්න තියෙනවා නම්, අතහරින්න බැරි ගැටලු තියෙනවා නම් එක දිගට බණ ටික අහන්න. නැවත අහන්න. ඔබට නොදැනීම චිත්ත අභ්‍යන්තරයෙන් සමහර දේවල් අතහැරිලා යයි. ඔබ මේ අවුරුද්දේ නම් පටන් ගත්තේ මේ අවුරුද්ද අන්ති වෙද්දී කොච්චර නිදහස්ද? හැබැයි භෞතිකයේ ඔබේ නිදහස් වෙලා නැහැ. වාකීම් වල නිදහස් වෙලා නැහැ. ද්‍රව්‍ය වස්තු වල නිදහස් වෙලා නැහැ. හැබැයි ඔබ ඒ සම්බන්ධයෙන් දුක් විඳින එකෙන් නිදහස් වෙමින් යන බව ඔබට තේරෙයි. නිදහස් වෙන මාර්ගයට තියෙන්නේ. ඒකයි බණ පදෙන් පදේ ඇහෙද්දි සුද්ධ වුණේ හිත. අපි හැම දෙෙම කරනවා, කරන්න තියෙන එකම දේ කරන්න නැතුව තමයි හිත සුද්ධ කරගන්න ක්‍රමේ නැද්ද? ක්‍රමේ දන්නේ නැහැ, කරගන්නේ නැහැ, කෙරෙන්නේ නැහැ. හැම දෙෙම කරනවා, අරක කෙරෙන්නේ නැහැ. ඒ කෙරෙන නම් බණ ටික අහන්න පටන් ගන්න. මේ කියන්නේ අපි යන ගමන, අපි ආපු ගමන. මේ කියන්නේ අපි දකින්නේ අපේ අත්දැකීමක් ගැන කතා කරන මිසක් දැනුම කතා කරන්න පුළුවන්. හැබැයි දැනුම අත්දැකීමට යම් මට්ටමකත් ආවේ නැත්නම් ඒ කියන එක ප්‍රත්‍යක්ෂය කියලා අපට මේ වෙලාවට වැටහෙන්නේ. ඒ නිසා නිතර බණ අහන්න, මේ මාර්ගය යන්න, අදි탁සුවරින් ඉන්න එපා. අන්තිම වෙලාවේ මොනවා වෙයිද? ඒ අම්මා කියපුවා, මං කියන්නේ නැහැ මේ වෙලාවේ. මොනමොනවා වෙයිද? මොනමොනවා පෙනෙයිද? මොනමොන කට්ටිය කතා කරයිද? මොනමොනවා දැනෙයිද? කවුද දන්නේ? ලෑස්ති වෙන්න ඕන. චිත්ත ශක්තිය ඒ මටම හදා ගන්න ඕන. භෞතිකයේ ඔබට දුක් දෙන දුක් දෙන්නේ නැති මට්ටමට ඔබ ඔබ දක්ෂ වෙන්න ඕනේ ඒක ඒකත් එක්ක ඇසුරු කරන්න. ගැලවෙන්න ඕන. නිදහස් වෙන්න ඕන. බහුල බහුලව කරන්න බණහන එක. ඒකෙන්මයි මේ මාර්ගේ. ඔබ ඔබ මෙතෙක් කල් ආවේ කොහොමද? ඔය නිසා. සමහරට ඔබ බණහපු වාර ගානද වැඩි. භාවනා කරපු වාර ගානද වැඩි. ධර්මයේ මානසිකාර කරපු වාර ගානද වැඩි. සමහරට බණහපු වාර වැඩි. ඒක තමයි ඔබ මෙතෙන් එක්කාවේ. ඒකයි. සද්ධර්මයෙන්මයි යම් දවසක ඔබ මාර්ගයට අනුගත කරන්නේ. සද්ධර්මයෙන්මයි ඔබ යම් දවසක මාර්ග තුල හික්මවන්නේ. සද්ධර්මයෙන්මයි යම් දවසක ඔබ මාර්ගඵලයක් මත පිහිටවන්නේ. ඒකයි බුදුන්ටත් ගුරු උනේ සද්ධර්මය. බුදුරජාණන් වහන්සේ ගුරු උනේ සද්ධර්මය. එච්චර උත්කෘෂ්ට තැනක තියෙන්නේ මේ විශ්වයේ තියෙන පරම සත්‍ය. මේ වෙලාවේ හිත තුල හිතක් 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 ගානේ ක්‍රියාත්මක වෙන පරම සත්‍ය. ඔක තමයි වැහිලා තියෙන්නේ. ඔකේ තමයි නිදහස් වෙන්න බැරුව ඉන්නේ. ඔය සත්‍ය තේරුම් ගන්න. ඒ වෙනුවෙන් බණපද ඔය කන්තුල වැකේවා කියලා අපි හදතින් ආශිර්වාද කරනවා. ජීවිතේ කොහොම හරි කොතනින් හරි මේ ශාසනේ රැඩිය තියාගන්න. මොකද හේතුව හැම වෙලාවෙම බණපද තුල හික්මෙන්න බැරි මේ වර්තමාන අපි දකින ලොකු අනුතුරක් තියෙනවා. ඒ තමයි අපි භාවිතා කරන දේවල් හැම වෙලාවෙම තියෙන්නේ තමන් ගැන හොයාගන්න නෙමෙයි. අනුන් ගැන හොයාගන්න. අනුන් ගැන හොයන්න. අපි අපේ ජීවිත ආපස්සට හැරිලා බැලුවොත්, අදින් ආපස්සට හැරිලා බැලුවොත්, අපි වැඩිපුරම දන්නේ තමන් ගැනද අනුන් ගැනද? අනුන් ගැන. අනුන් ගැන හැම දෙයක්ම දන්නවා. හැබැයි තමන් ගැන තියෙන එක වැරද්දක්වත් සමහර තමන්ට තේරෙන්නේ නැහැ. ලෝකේ ගැන දන්නවා, මිනිස්සු ගැන දන්නවා, සමහර පිටසක්වල ගැන දන්නවා, අතීතයේ ගැන දන්නවා, ඔක්කොම දන්නවා. හැබැයි තමන්ගේක වැරද්දක් තමන්ට දන්නේ නැහැ. මේ ලෝකේ මිනිස්සු අඩුවෙන්ම දන්න දෙයක් තියෙනවා. ඒ තමයි බඹයක් ඔය කයක් තුල මම කියලා හිතාගෙන කෙනෙක් ඉන්නේ. එයා ගැන තමයි අඩුවෙන්ම දන්නේ. අඩුවෙන්ම දන්නේ. ෆෝන් එකේ ඇල්ගොරිතම් එකට ගියා නම් ලෝකයක් ගැන කියලා දෙයි. ලෝකයක් ගැන හොයාගන්න පුළුවන් වෙයි. හැබැයි එක තැනක් තියෙනවා තමන් ගැන හොයාගන්න පුළුවන්. කම්පියුටර් ඉස්සරහට ගියා නම්, ටීවී එක ඉස්සරහට ගියා නම්, තව කෙනෙක් ළඟට ගියා නම්, තව කෙනෙක් හමුණුත් ගියානේ තමන් ගැනද නැත්නම් දෙන්නම ඇතුළේ තව කෙනෙක් ගැන කියනවද? පිරිසක් ළඟට පාටියකට යනවා. පාටියට ගියාට පස්සේ එක එක්කෙනාගේ වැරදි අඩුපාඩු පෙන්නනවා නැත්නම් ඔක්කොම දුර තව කෙනෙක් කට්ටිය ගැන කතා කරනවා. හොයන්නේ, බලන්නේ, අවවාද අනුශාසනා දෙන්නේ ඔක්කොම අනුන් ගැන. කෝ තමන් ගැන හොයන විදිය? මේ ලෝකේ මිනිස්සු අඩුවෙන්ම දන්නේ තමන් ගැන. අනිත් හැම දෙයක්ම දන්නවා. ඒඩු සෙට් දන්නවා. සමහරට අහවල කෙනා කාපු කෑමක් දන්නවා. ගත්ත වාහනේ දන්නවා. අඳින ඇඳුමක් දන්නවා. හැබැයි සමහරට තමන් උදේට කාපු එක දවල්ෙදී මතකයි. අර මිනිස්සු දෙය ගිය සතියේ අහවල තැනින් මෙහෙම කෑව අහවල් පාටියේ මෙහෙම ආවා. අහවල් එකේ මෙහෙම දාතිබ දන්නවා. හවස වෙලා බලනවා උදේට දවල්ටයි මං කෑවේ මොනවද මතක නැහැ. පින්වතුනි තමන්ට තමන් කණේකවත් මතක නැහැ. එච්චර සිහියද නැත්නම් සිහියට අයන්න දාලා අසිහියද? ඒකයි මුලින්ම කිව්වෙත් අයන්න නේද? ඒ හින්දා ගොඩක් තැන්වලට අයන්න තමයි වැටෙන්නේ. අසිහියෙන් ඉද්දි අසිහියටපත් වෙලා ඉද්දි යම් දවසක අයන්න කපාගත්තොත් සිහියටපත් වෙයි. අයන්න කපන්න බෑ. බුදුහාමරගේ බණට ගැහෙන්නේ නැතුව. නැත්නම් අසිහියෙන් තමයි හැමදාම ජීවත් වෙන්නේ. ඒකෙන් තමයි සසරම ආවේ. දැන් ඉන්නෙත් ඒකෙන්. ඒ නිසා මුලින්ම කියපු වකුර තමයි. මුලින්ම වැලිපිල්ලේ ලියපු වකුර තමයි. මුලින්ම කියපු වචනේ තමයි. අම්මා කියලා මුලින්මත් කිව්වේ නේද? මුලින්ම කියපු වචනේ මුලින්ම කියපු අකුර මුලින්ම වැලි පිල්ල හෝ අතින් අල්ලලා ලියපු අකුර සිහියට ඉස්සරහින් තියෙනවා හැම වෙලාවෙම. ආන් ඒක අන්තිම කපන්න වෙනවා. ආන් ඒක කැපුවොත් එම සිහියටපත් වෙයි, ප්‍රകൃතියටපත් වෙයි. එහෙමුණොත් මේ ශාසනේ පිහිට හම්බෙයි. නැත්තම් අපි ඉන්නේ, අපි ඉන්නේ සසර පුරාවට හිටියේ මත්තට ඉන්න තියෙන්නේ සිහියෙන්. ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. ඒකයි බලන්න, තමන් මුලින් ලියපු අකුරත් එක්ක නැගුණ දෙයම අන්තිමටම අසිහියෙන් මිදලා අසිහියෙන් යන්න ගියා. ලෝකෙට ආවෙත් අසිහියෙන්, හිටියෙත් අසිහියෙන්, අයන්න ලීවෙත් අසිහියෙන්, අයන්න දාලා කතා කරෙත් අසිහියෙන්. අන්තිමටම අයන්න මරාගත්තේ නැත්තම් අසිහියෙන්ම සිහි විකල්ලා යන්නත් වෙනවා. නිරුක්ති කිව්වා නෙමෙයි ඈ, නිකන් වචනයක් මේ කිව්වේ. ඒකයි කියන්නේ. ඉතින් සිහියටපත් වෙන බණ පද ඇහෙන සීමාව ඉන්න, බණ පද ඇහෙන ක්‍රමයට වටපරිස සකස් කරගන්න. ඒකයි. ඒ යද්දි මොකද වැඩිපුරම Tamanට හම්බෙන්නේ? අනුත් ගැන හොයන්න දෙන්නේ හම්බෙන්නකෝ. දැන් හිතන්නකෝ, ඔබට කෙනෙක් දකින්න හම්බෙනවා. දැක්ක ගමන් මට සාපේක්ෂව එයානේ ටග්ගල කම්පය වෙන්නේ, සංසන්දනය වෙන්නේ. කාවද? මම සංසන්දනය වෙන්නේ මෙහෙම ගන්නේ, ඇඳුම මෙහෙම ගන්නේ, කාලේ ඉන්නේ මෙහෙම නේද, ආවේ මේ වාහනේ නේද, මෙයා මෙහා, මෙයා මෙහෙම නේද, මෙයාගේ නම් මේකනේ. ඔබට ඔබේ නම් මතකුනේ අඳුර කවද්ද කියලා බලන්න. දැන් ඔබට නමක් තියෙනවද මොකක් හරි? ඔය නමින් ඉන්න කෙනා මතකුනේ කවද්ද අන්තිමටම? වැඩිපුරම මතක්ුනේ ඔය නමට බාහිරින් ඉන්න කට්ටිය නන් ටිකද? නැත්නම් ඔය නම දාගත්ත උපෙන් සදිර ආපු නම තියෙන කෙනාද මතකුනේ වැඩිපුරම? සමහර මතක නැහැ තමගේ නමත් මොකද්ද කියලා. වෙන කවුරුර කීවොත් ඇරෙන්න. අනිත් කටි තමයි නං කිය කිය රූප මවමව හොයන්නේ, දකින්නේ, බලන්නේ, දැන හඳුනා ගන්න තව තව බලන්නේ. කවුරු ගැනද? ලෝකෙ ගැන, වෙන කෙනෙක් ගැන, වෙන දේවල් ගැන. මිනිස්සු හරි බිසි. මොකද? තමන් ගැන හොයන්න ගිහිල්ලාද? නෑ. අනුන් ගැන හොයන්න ගිහිල්ලා. ඒකයි සාමාන්‍යයෙන් ඔය අද ඉන්න සමහර මිනිස්සු කියන්නේ. සාමාන්‍යයෙන් ෆෝන් එකකට ගියොත්, YouTube එකට ගියොත් විනාඩි 45ක් වතාවක් එළියට එන්න හම්බෙන්නේ නැහැ. මෙහෙම මෙහෙම Instagram හරි මොනවා හරි ගියොත් මෙහෙම මෙහෙම එක්ක පහලට නැත්තම් උල්ට එකින් එකට එකින් එක යනවා. සමහර බලපු දේකුත් නැහැ, නබලපු දේකුත් නැහැ, අන්තිම ගිහින් බෑන වෙලාවත් ගිහිල්ලා. ගැලවෙන්න බෑ. ඒවා තනිකරම අර නිකන් ට්‍රැප් එකක් වගේ උගුලක් හදගෙන උගුල්. ඉතින් ඒ වගේ අඩුම ගානේ ඔබ වරුවක් ගැලලා ඉන්නවා කියන්නේ ඒකම ලොකු දිනුමක්. ඕක එන්න 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 වැඩි වෙනවා. ගැලවෙන්න බැරිම තැන තියෙන්නේ. නිකන් අපි සාමාන්‍ය හැමමඩ පා හැමේ වැඩිදී අපි දකිනවා බස් වලට මිනිස්සු ඉන්නවා. ඔක්කොම ෆෝන් දිහා බලාගෙන. මෙහෙම බලන, පොඩ්ඩක් බලන, මෙහෙම බලන, ඔබෙන් බලන, අම් බලන. ඇයි බස් එක ගැන බලන, ඉස්සර කවුදනේ බලන ෆෝන් එකේ. කතා බත අමුකුත් නැහැ. ආර්ය තුෂ්ණිම්බූත භාවයටපත් වෙලා, ආර්ය නිශ්ශබ්දතාවයටපත් වෙලා බස් වලට ඉන්න බස් එක යනකම්. හරි බිසි. ඔබට වෙන දෙයක් මම කියන්න. ලැජ්ජයි පිටින් සමහරට මේ ආවොන්දේ ඔන්න ඔබට නත මතක් වෙයි. ඔබ කොහේ හරි දැන් තැනකට යනවා. එතන ඔබට කතා කරන කෙනෙකුත් සමහරට නැත්තම්. හරිද? එහෙම නැත්තම් ඒ වෙලාවට ඔබ එතන අඳුරන කෙනෙකුත් නැත්තම්. හැබැයි ඔබට ඉන්නත් වෙලා නම්. දැන් භාවනාවකට සම්බන්ධිනව නැත්තම් අදලා ගන්නවද ෆෝන් එක ඉස්සරහට? සමහර මේ කෝල් එකක් නැහැ බුරුට කතා කරනවා. මිනිස්සු මාර පව් පිංගුතුනේ. ඔය දුවල හැම පුදුම අපහසුතර පත්වල ඉන්න අපි දැකලා තියෙනවා. මේ ෆෝන් එක අරන් බොරුවට ඉතින් පිංගුතුනේ, ඒව නැති කාලේ මිනිස්සු මීටරේ සතුටින් හිටියා. ඒ කියන්නේ ඔබට සම්මතයෙන් වෙලා ඇති. ඔබ කොහේ හරි තැනකට යනවා, ඔෆිස් එකකට යනවා, කොහේ හරි තැනකට නැත්තම් පිරිසක් අතරට යනවා. කවුරුත් ඔබ අඳුරන කෙනෙක් නැහැ. තම තමන්ගේ අත්දැකීම් වලින් දාලා බලන්න. ඔබ අඳුරන කෙනෙක් නැහැ ඒ වෙලාවට. ඔබට කතා කරන්න කෙනෙක් නැහැ. ඔබ දැන් තනියෙන් ඉන්නේ. ඔබට ඒ ස්ථානේ ඒ වෙලාවට නුහුරුයි. අපි හිතමු. මේ අපටත් ගිහි කලුණ දේවල් මේ කියන්නේ. ඔබට ඒ ස්ථානේ නුහුරුයි. කරන්න දෙයක්වත් නැහැ. යම් වෙලාවක් ඉන්නත් වෙලා අනිත් කටේ කතා කරන්නත් බෑ. දැන් නැත්ති මේ සරණං අඤ්ඤම් මොකද්ද? ස්මාර්ට් ෆෝන් එක සරණං වරන් දැන්. ඕක ගන්න එළියට. දැන් අරන් මොකද කරන්නේ? දැන් ඕක අරන් ගිහින් බලනවා මොනව හරි කරනවා. ඉතින් ඕක දිහා නැත්තම් හෑන්ඩ් ෆ්‍රී එක ගහ ගන්නවා. පිංගතුනි අර විනාඩි 5 10 ඉන්න එක පුදුම පීඩාකාරී. ඒ කියන්නේ නුහුරු නුපුරු තැනක Tamanට සුවදායි නැති තැනක යම් වෙලාවක් ගෙවා ගන්න එක පුදුම පීඩාකාරී. ඇයි මිනිස්සු බස් හෝල්ට් එකේ ඔච්චර ඉන්නේ? ඇයි 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 ඩ්‍රයිවිං කරන ලාව හැරුණා. දැන් ඉදිරියේදී ඒකත් හරියයි. ඉස්සර දැන් ඉස්සරලා තියෙනව නේද? දැන් කෙලින්ම කම්පියුටර් දාලා පොයි GPS දාපම යනවනේ වාහනේ. ඔය ගේම් එකක් ගහගා ගිහ හැකේ. පිංගුතුනි ගැලවෙන්න නම් හම්බෙන්නේ නැහැ. අසහනය කියන එක උතුරලා යනවා. ඔය එකක්වත් තේරෙන්නේ නැහැ අසහනය කියලා. එදා මිනිස්සු සුහදශීලී කතා බහ කරා, කෙනා එක්කෙනා එක්ක නැසුරු නිසුරු කරා. අද කෝ ඒක? අද ෆෝන් එකයි සාක්කුවයි ඔච්චරයි. ඒ කියන්නේ ඔබට මිනිස්සෙක් එක්ක හිතවත් වෙන්න වෙලාවක් නැහැ. දැන හඳුන ගන්න වෙලාවක් නැහැ. අඩුම ගන්න මිනිස්සෙ දිහා බලන්නවත් වෙලාවක් නැහැ. එච්චර බිසි. ඒවත් එච්චර පීඩයි ජීවිතේ. ඔබ ඔබ හැමෝටම තනි තනින් ඔය අත්දැකීම් ඇති. එහෙමත් කෙනෙක් ඒ වගේ තැනක මානසිකාරයෙන් ඉන්නවා ඇති. නැත්තම් මේක දහමක් ඇහෙන්න තියනට නම් කරා කතා කරන හොඳයක් නැහැ. අපි මේ දකින්න දේවල් එළියට වඩිද දැන්? අපි අපේ කාලේ අපි දැන් අවුරුදු ගානනේ පැවිදි වෙලා. ඒ කාලේ ඔච්චරම තිබ්බේ නැහැ. දැන් නම් පුදුම විදිහට ඒක. තනි වුණ ගමන් වටේට සුවක් වටේට කවුරු අඳුර කේන්නේ නැත්තම් ටග් ගල ගන්නවා ෆෝන් එක. ඒකෙන් තමයි ඒ වෙලාව ගෙවා ගන්නෙ. බලන්න ඒ වෙලාව ගෙවා ගන්නත් ඒක ඕන නම් හිතේ කොච්චර පීඩාවක් ඇද්ද කියලා. ඒ සමහර ඕනෑකමට ගත්තා නෙමෙයි. අර අපහසුතාවයට මූණ දෙන්න විදිහක් නැහැ. එතන ඉන්න අපහසුයි. කතා කරන කෙනෙක් නැහැ. මානසිකාරය කරන දෙයක් නැහැ. එහෙම ඉන්නත් බැ. අනිත් කට්ටියත් ඔක්කොම එක එක්ක නැගී උදිරින්න ඉන්නවා. දැන් මමත් මොකක් හරි කරන්න එපේ. ඒ නිසා මාත් ගන්නවා ෆෝන් එක. ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ පෞරුෂයේ බිඳුවයි. පෞරුෂය නැහැ මිනිස්සුන්ගේ. එන්න කොඳු කඩලා තියෙන්නේ. දැන් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ආවනේ. දැන් ඔක්කොම ගහපු ගමන් එන ටක් ගාලා. හිතන එකත් ඉවරයි මිනිස්සුන්ගේ. කෙලින්ම අර නිදහසට වූ සත්වයා දැන් කූඩු උඩ දාලා ඉවරලා ලෝකය විසින් පාලනය කරනවා. මේ ටෙක්නොලොජි මේ ඇතුළේ වෙන්නම කතා තියෙන්නේ. මේවා වෙන්නම දේවල්. ඉතින් ඒකේ නිදහස් වෙන්න ඕනේ. අපිට ඒ වගේ 100%ක් ඒ භෞතිකයෙන් නිදහස් වෙන්න හම්බෙන්නේ නැහැ. ඒවා ඇසුරු නිතරු කර නොකර ඉන්න හම්බෙන්නේ නැහැ. හැබැයි ඒවතුළු ඉන්න ගමන් මේ සත් දැකලා මේක නිදහස් වෙන්න ඕනේ. බුදුහාම දේශනා කරනවා උගුලකට අහු වුණාට පස්සේ දක්ෂය හැම වෙලාවෙම කරන්නේ කොහෙන් හරි හිලක් හොයනවා කියලා මේකෙන් ගැලවෙන්න. මේකෙන් ගැලවෙන්නනවා උගුලට අහු වෙලා ඉන්නේ. මේකෙන් දැන් ගැලවෙන්න බෑ. හැබැයි තමන් පාර හොයා ගන්න ඕනේ. ඒක තනියෙන් කරන්න තියෙන එකක්. ඒක තනියෙන් කරන්න තියෙන්නේ. අසහනේ වැහි වැහැලා දෙමාපිය තංගින දරුවෝ සතුටින් ඉන්නවා කියලා. සතුටින් කොහේ ඉන්නද? තනි වුණාට පස්සෙ ඉන්න බෑ. නිින්ද යන්නේ ෆෝන් එකත් එක්ක, අවදි වෙන්නේ ෆෝන් එකත් එක්ක. තනි වෙන්නේ තනි වුණ ගමන් ගන්නෙ ෆෝන් එක. ඕකේ හැම වෙලාවෙම තියෙන අනුන් ගැන, තමන් ගැන තියෙබ්බ අන්තිම අවස්ථාවත් මගේ හැරගෙන යන්නේ. සසරේ මහා පුණ්‍ය ශක්තියක් තිබ්බ නැත්තම් පිඟුතුනි, ඕන් ඔය ස්මාර්ට් ෆෝන් එකේ ඇල්ගොරිතම් එකකින් බණපදයක් ටච් වෙන්නේ නැහැ. ඒකට මහා සසරේ පුණ්‍ය ශක්තියක් තියෙන්න ඕනේ. සසරේ මහා පුණ්‍ය ශක්තියක් තිබ්බොත් විතරයි ඔය ඇල්ගොරිතම් එකේ කොයි හරි යද්දි ඒක තමයි තමයි බණපදයක් අහුවෙන්නේ. සමහරට ඔබට මේ බණපද අහුනේ එහෙම වෙන්නේ නැති. ඒ තමයි ඔබේ සසරේ අනන්ත සසරක් කරපු පින පරිසම් දුන්න උත්කෘෂ්ඨම අවස්ථාව. ඒ තමයි ඔබ පළවෙනිමිට අහ බණපදයේ. උඩ්නුත් තිබ්බේ විකාරයක්, යටනුත් තිබ්බේ විකාරයක්, උඩයි යටයි හැම පැත්තෙම තිබ්බේ අනුන් ගැන හොයන එකක්. හැබැයි ඒ බණපදය තුල හම්බුණ ඔබට ඔබ ගැන හොයන විදිය. ඒකෙන් ඔබට ඔබ හම්බෙන්න පටන් ගත්තා. ඒ තමයි අනන්ත සසරක් කරලා දීව පුණ්‍ය ශක්තිය පිඟුතුනි ඔබට පරිසඳුන අවස්ථාව. ලේසි නෑ පිඟුතුනි. ලේසි නෑ. ඒ බණපද අහං 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 ආපු එකේ ප්‍රතිඵල තමයි අද මේ තියෙන්නේ. ඒ තැන්වල පුණ්‍ය විපාකේ එදා ඒ පරිසම් දුන්න පුණ්‍ය විපාකේ අද මේ තියෙන්නේ. ඇස් පණ අපිට දිත්ත ධම්ම වේදිනී විදිහට පරිසම් දෙන විදිය. මේක නිදහස් වෙන්න ඒ බණපද ඔබට හේතු වේවා කියලා අපි හදවතින් ආශිර්වාද කරනවා පිංගතුනි. ගැලවෙන්න ඕන. ඔබේ ජීවිතයේ පුණ්‍යවන්තම දවස නම් කවද දන්නවද? ඔබට මුලින්ම සද්ධර්මයේ කණ ලැබුණු දවස. ඔබ හිතලා බලන්න ඔබට 90%ක් මෙතන බණ ඇහිලා ඇත්තේ බොහෝ විට ස්මාර්ට්ෆෝන් එකක හෝ ෆෝන් මේ ලැප්ටොප් එක කරා. අන්තර්ජාලයෙන් ඒක තමයි විනාශ වෙන්න හම්බුන තැනකින්ම තමයි ඔබේ විමුක්තිය හම්බුනේ. විනාශ වෙන්න හම්බෙන විනාශ වෙන්න හැදුන ලෝකෙට තමයි අපි ලෝකෙ ඉපදුනේ. විනාශ වෙන ලෝකය තුල තමයි අපි විනාශ වෙමින් ගියේ. මේක ඕගේ ගැලුවේ පහලට. මේ ඕගේ පහලට ගලන් යන්නේ. ඒ පහලට ගලන් යන ඕගයක් අස්සේ උඩයි යටයි මැදයි හැම තැනම අනුන් ගැන හොයලා මේ ලෝකේ සසර සතර අපායට යන ගමන තුල තියෙද්දී ඒ මැදින් ඔබට යම් දවසක කොහෙන් හරි තැනක බණපදයක් හම්බුනාට පස්සේ ඔබට හිතුණනේ ඒ වෙලාවේ ඒ හිත ඔබට කිව්වනේ මේක අහපන් කියලා. එදා තමයි ඔබේ පුණ්‍ය ශක්තිය උපරිමයෙන්ම විපාක දුන්න මොහොත පිංගතුනේ. ඔබ යම් දවසක මාර්ගයේ මිදෙන්න යම් දවසකද, ඔබ යම් දවසක මාර්ගයේ අවබෝධ කරගන්න යම් දවසකද, ඔබ යම් දවසක මාර්ග ඵලයක හික්මෙන්න යම් දවසකද, ආන් එදයි ඔබට මුල්ම බණපදේ ඇහුණ දවසයි. ඔය දෙකම එකයි. ආන් එදා ඒ බණපදේ ඇහුණ එකේ ශක්තිය තමයි අර වගේ තැනකින් පූර්ණේ වෙන්නේ. එහෙනම් එදා මෙදා මේ තැනකින් ශක්තිය පූර්ණේ වෙන්න නම් එදා ඒ බණපදේ ඇහෙන්න කොච්චර පුණ්‍ය ශක්තියක් තියෙනවද? ඒකයි සතුර අතර ඉද්දිම ඔබට සතුරගෙන් මිදෙන මාර්ගය හම්බුණා. ඒ නිසා ඔය ලැබුණ අවස්ථාව මගහැර ගන්න එපා. ඒකයි මේ ලෝකේ බුදුවරු මේ මාර්ගේ යන අය කියන්නේ භෞතිකයට වෛර කරන්න එපා. භෞතිකය තුල නිදහස් වෙන මග හොයා ගන්න ඕන. ඒකට මේ ධර්මයේ තේරුම් ගන්න ඕන. ධර්මයේ තේරුම් ගන්න පුණ්‍ය ශක්තිය තියෙනත් ඕන. ඔබ බණ හොයලා ඇහුවා නෙමේ, බණ ඇහුණා. බණ ඇහෙන තැනට ෆෝන් එක හරි මේක අපි ස්ක්‍රීන් එක ටච් කරන්නේ හිතුණා, ඒ වෙලාවේ හිත නැවතුණා මේක ටච් කරන්න කියලා. ඒක තමයි ඔබේ ජීවිතේ වෙනස් කරපු දවස. ආන් ඒ වෙනස තමයි ඔබ මේ අරන් යන්නේ විමුක්තියක් උදෙසා. සසරේ කොච්චර පිනක් තියෙනවද? කොච්චර පුණ්‍ය ශක්තියක්ද ඒ ඔබට පරිසම් දීලා තියෙන්නේ? ඕක බෝ පැලයක් ඔය රැකගන්න ඕන. ඒකට පුළුවන් තරම් ඕක දැන් හම්බුණානේ. ඕක හම්බෙලා ඉද්දි අපි සංවර නැහැ. ඕක හම්බෙලාදී අපි ඉන්ද්‍රිය සංවර නැහැ. සමඩ වෙන විකාරයක් හොය හොය තමයි අරක හම්බුනේ. ඒක තමයි අහන්න හිතුනේ. විකාරයක් හොය හොය ගියේ නැත්තම් අනාථ ගමනක ගියේ. දැන් මොකද්ද බලන්නේ දන්නේ නැහැ. ඔහෙ යනවා. ඉතින් අනාථයිනේ. අපි යන ගමන ගැන දන්නේ නැත්තම් අපි අනාථයි. ආපු දිහා දන්නෙත් නැහැ. තා මොහොතකින් වෙන්නේ මොකක් දන්නෙත් නැහැ. කරන්නේ මොකක් දන්නෙත් නැහැ. මොකද අපි යමක් බලන්න ගියා නෙමෙයිනේ. බණ අහන්න ගියා නෙමෙයිනේ. මොකක් හරි බලන්න ගියා. පෙලීමේ නිදහස වෙන මොකක් හරි බලන්න ගියා. එහෙම අනාථවල යල් තමයි අර නාතත්වයට පත් කරන බණපදේ අහන්න හිත යමුනේ. කොහොම පුණ්‍ය ශක්තියක් තියෙනද පිංගතුනේ? සමහර ඒ වෙලාවේ කාමයේ මත්වල හිටියේ, ද්වේෂයේ මත්වල සමහර හිටියේ, උඩ යට දේවල් බලලා. ඒ අස්සෙන් එක හිතක් ඔබට පරිසම් දුන්නා. කිව්වා හිත මේ බණපද ටික අහපන් කියලා. නිකන් ඒක ඔබන්න හිතුණා. කොහොම පිනක්ද පින්තුනේ? සබ්බදානං ධම්මදානං ජිනාතිනං ධර්මදානං උතුම්ම දාණේ. ඔබ කොහොම ධර්මේ දන් දීලද්ද? එහෙම ඇහෙන්න. එදා භාගතුන් වහන්සේ කාලේ ස්මාර්ට්ෆෝන් තිබ්බේ නැහැ, ඇල්ගොරිතම් තිබ්බේ නැහැ, ටච් ෆෝන් තිබ්බේ නැහැ. ජීවිතේ ටච් එක නෙමෙයි තිබ්බේ. ජීවිතේ ප්‍රැක්ටිකලි ගොඩක් තිබ්බේ. නමුත් අද මිනිස්සු ජීවිතේ තනිකර මේ හීනෙක ඉන්නේ. මවාගත්ත හීන ලෝකෙක ඉන්නේ. ඕක ඇතුලෙන් ඔබට බණපද ටික අහන්න හම්බුණා කියලා කියන්නේ පිංගුතුනේ. ඒ ආන්ගේ හිතගෙන පොඩ්ඩ හිතලා බලන්න පිංගුතුනේ. ඔබේ ජීවිතේ වෙනස් කරපු දේශනාව ගැන හිතලා බලන්න පිංගුතුනේ. ඒක ඔබට බේරලා තෝරලා බේරලා ඒකම දුන්නා නෙමෙයිනේ. අර විකාර කුණු හරුප කොට අස්සෙන් එක ආවේ. ඒ ඔබට විමුක්තියට පත් කරන ඔබට ශක්තිය දුන්න තැන පුණ්‍ය ශක්තිය විසින්. ආන්ගේ නැගුණ පුණ්‍ය ශක්තිය අද ඉන්ද්‍රිය සංග්‍රහවල හික්මිලි වෙලා රැක් ගන්න ඕන. ඒ බණපද ටික අහන්න නිදහස් වෙන බව දැනුණ හිඳයි අද ඔබ මේ දක්වා යන්නේ. හැබැයි මේ දක්වා යද්දිත් ඒ වගේ කොච්චර ගැලවෙන්න අමාරුද? බණ අහා කොච්චර නරකද අපි කරනවද? බණ අහගෙන ඉන්න බෑ. ඊළඟ විකාරෙට ඒකෙන් අයි මිදෙනවා. කී පාරක් අපි හිතුවද අයනම් මේවම බලන්නේ නැහැ කියලා කවද්ද ගැලවෙන්නේ? මෙච්චර ඉස්සරහට ඇවිල්ලා මේ මාර්ගයන තරුණ තරුණට දෙච්චර ගැලවෙන්න අමාරු නම් එතනින් පිටිපස්සේ ලෝක ගැන කතා කරන්න දෙයක් නැහැ බින්ගතුනේ. තන්නි ක්‍රම ඉවරයි. මේ ධර්ම මාර්ගයේ ඉන්න කෙනෙකුටත් ඒ විකා ඒකේ තියෙන සමහර දේවල්ින් ගැලවෙන්න බැයි නම් කීපාරක් අලිසන කරලද්ද? අයනම් නැහැ බෑ. කීපාරක් පෙරදුනාද? එහෙම පෙරදිනේ මේ ඔබත් යන්නේ. එහෙනම් ඔය බණපද ඇහුන් නැති මිනිස්සු ගැන කවර කතාද වින්නදුනේ? ඒකෙන් කොච්චර ඉස්සරම ඇවිල්ලාද ඉන්නේ? ඒ නිසා මේ වෙලায় පුළුවන් තරම් මේක රැකගන්න ඕන. අලජ්ජිතාය ලජ්ජන්ති ලජ්ජිතාය අලජ්ජති මිච්ඡාදිටි සමාදාන සත්තා ගච්ඡානි දුග්ගතින්. අද මිනිස්සු ලැජ්ජ වෙන්න මොකටද? ලැජ්ජ වෙන්න ඕන නැති දෙයට ලැජ්ජයි. ලැජ්ජ වෙන්න ඕන දෙයට ලැජ්ජ නැහැ. මේ මේ මිච්ඡා දිට්ඨිය සමාදන් වෙලා ඉන්න සත්වයා නිවන්ට යන්නේ නැහැ. දුගතිය කරා යනවා. සත්තා ගච්ඡයන් දුග්ගතින් දුගතිය කරා යනවා. පියුනි අද බණහන් ලැජ්ජයිනේ. ධර්මයේ හැදෙන ලැජ්ජයිනේ. ගොඩක් වෙලාවට හැබැයි අනිත් දේ කරන්න කැමති ඉන්නේ. ලැජ්ජ වෙන්න ඕන දෙයට ලැජ්ජ නැහැ. පාපයට බය නැහැ. ලැජ්ජාව නැහැ. හිරි ඔත්තප්ප නැහැ. ලැජ්ජ වෙන්න ඕන දේවල් ප්‍රසිද්ධියේ ජීවත් වෙනවා. ඒවට ලැජ්ජ නැහැ. ලැජ්ජ වෙන්න ඕන තැන අපි බයයි. බය වෙන්න ඕන තැන බය නැහැ. ලැජ්ජාව නැහැ. එතෙන්න මේ සමාජය යන්නේ. ඒකට කියනවා රැඩිකල් කියලා වචනයක් දාලා. ඒකට කියනවා රැඩිකල් බෞද්ධය කියලා වචනයක් දාලා. ආන්ගේ අස්සෙන් තේරලා බේරලා තමයි ඔබ ජීවත් වෙන්නේ. ඒත් ඔබට ඒ ට්‍රැප් එකේ ඉඳහස් වෙන හම්බෙලා නැහැ තාම. ඒ නිසා වීරිය කරන්න ඕන. මම කියන්නේ බින්දුවට ගේන්න කියලා. හැබැයි මේ මොහොතේ දන්නවනම් මේ වෙන්නේ වැරද්දක් කියලා හරි යම් දවසක ඔබ නිදහස් වෙනවා. නොදැන ජයවන්නේ ඕන දෙයක් ලැජ්ජ නැතුව කරන එක. ලැජ්ජාව බදනගත්තා නම් ඒක පාපයක් බදනගත්තා නම් දැන නම් ඔබ අතින් තාම මේක වෙන්නේ. ඔබට නිදහස් වෙන කල් තියෙනවා. ඒවත් ඔබට නිදහස් වෙන අවස්ථාවක් තියෙනවා. ඔබ කොතින් හරි නිදහස් වෙනවා. ඒක ප්‍රශ්නයක්වත් නැහැ කියලා දන්නේ නැත්තම් කොහොමද නිදහස් වෙන්නේද? කොහොම නිදහස් වෙන්නේද? කෝ සරණ කවුරුකද කියන්නේ? තරුණ ජීවිත ඉවරයි. දුවලගේ ජීවිත ඉවරටම ඉවරයි. ආය පිංගතුනේ අපිත් එක්ක කතා කරන දරුවෝ. ඒ කතා කරන දෙයක් නැහැ පිංගතුනේ. මේ දහම විතරමයි පිළිසරණ. දහම විතරමයි රැකවරණය. වෙන සැකවරණයක් නැහැ. ඉතින් දෙමාපියන් ඉන්නවා හරි ෂෝක් කියලා. දවසින් දවස අහණේවා අපි. මේ ළමයි කියනවා අපිත් එක්ක ඇවිල්ලා දරුවෝ කතා කරනවා. තරුණ තරුණියෝ කතා කරනවා. ජීවිත ඉවරයි. යන්නේ කොහෙද දන්නේ නැහැ. පුදුම පීඩාවක් ඉන්නේ. කෝ රැකවරණය? කෝ ආශිර්වාදය? ඔය පීඩාවෙන් නම් මැරෙන්නේ කොහෙද යන්නේ? පිටුනේ මේ බුදුපණ පද මේ මුළු ලෝකෙටම යන්න ඕන. දර්ශනයක් වශයෙන් හරි යන්න ඕන. මිසු ඉඳහස් වෙන්න ඕන. මිසු පව්. ඒකයි අන්තිමටම ආයෝජනය කරලා ඔය YouTube එක කියලා කියන්නේ මොකද්ද? වෙබ්සයිට් කියලා පොදු ආයෝජන. මිනිසුන්ගේ ආයෝජන. අපි ඒ වගේ වහල්ලු වෙලා අන්තිමටම. එවෙන් ගැලවෙන්න බෑ. ඒ රූපය ඇත්ත වෙලා. ඒ රූප ඇත්ත වෙලා. පින්වතුනි, ඒ ස්ක්‍රීන් එකේ රූපේ හිතනවා අපි ඇත්ත කියලා. ඒ මේ දැන් මේක රූපේ මේ ස්ක්‍රීන් එකේනේ පේන්නේ. හිතනවනේ මේක ඇත්ත කියලා. සමහරට ඒ මිනිස්සු මැරිලා රංගපා මිනිස්සු. හැබැයි අපි හිතනවා ඇත්ත කියලා. අපි ජීවත් වෙනවා. සජීවීකරණ ජීවත් වෙනවා. මිනිස්සු පුදුම පව් පින්වතුනේ. ඒ ගැන කතා කරන කවුරුත් නැහැ. ඒ ගැන මුකුත් කියන්නේ නැහැ. හැබැයි බණ ටිකක් කියවොත් ඒකට බයින් ඔක්කොම ඉන්නවා කට්ටිය. ඒකයි කොච්චර ඉන්නවද මද්‍රව්‍යයට අබ්බැහිලා මට මේ ළඟදී අත්දැකීමක් ආවා මේ ළඟම තියෙන විශ්වවිද්‍යාලයක වැඩිපුරම ගෑන ළමයි දැන් මද්‍රව්‍යයට අබ්බැහිලාලු සමහර දෙවෙනි තුන්වෙනි වසරේ ළමයි කැම්පස් එකල ඒ කැම්පස් එකේම දරුවෙක් තමයි මහත්තයෙක් කියන්නේ අපේ අර බිස්නස් කරාලු ඇතුලේ වැඩිපුර ගහන්න දුවලලු කෙල්ලෝ කැම්පස් දැන් මේ මේ වගේ පළාත් වල ටිකක් මේවා වෙන කොළඹ නෙමෙයිනේ මේ මේකයි කියන්නේ අපි හොඳ හීන මාලිගයක ඉන්නවා ඔව කඩා වැටලා දැන් යතේ ඔක්කොම දිර දිර යන්නේ එක මොහොතක් යන මේ කඩා වැටෙන මේක මේ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය තාම තියෙන නිසා මේ බේරලා තියෙන පිංගුතුනි පුදුම අනාතත්වයක් තියෙන්නේ දරුවෝ නම් පුදුම අනතුරක ඉන්නේ පිංගුතුනි පුදුම අනතුරක ඉන්නේ ඒක වචනෙන් කියන්න බැරි අනතුරක ඉන්නේ විනාසයි රැකවරණයට කවුරුත් නැහැ බුදුහාඳුරෝ නැහැ රැකවරණයට බුදුහාඳුරු ලඟ වෙන විදිහක් නැහැ රැකවරණයට ඒකයි කියන්නේ කවුරු හරි කොහේ හරි බණපදයක් ඇහෙනනම් තරුණෝ යනනම් හොඳයි ඒක අඩු ගානේ පළවෙනි සාදුකාරය තියාගන්න අපිත් එහෙම නේ තිබ්බේ යම් කෙනේ මුකක් හරි බුදු ගුණ හරි කියනවනම් කවි බණක් හරි කියලා සම්බන්ධ ඒක ගොඩක් ඒක අත්‍යවශ්‍ය දෙයක් පළවෙනි සාදුකාරයක් තියන තරුණෙක් එතනින් තමයි පුණ්‍ය ශක්තිය පටන් ගන්න සමායට මේ පින්තියෙන් ළමයිනේ මේ ධර්ම දීපේ ඉපදුන පින්තියෙන් ළමයිනේ විනාශ වෙන එකම ඉන්නේ ඒ නිසා නැවත කොහෙන් හරි මේ ධර්ම ඉස්මතු වෙයි තරුණතර මේ ධර්මයේයි ආන් එදාට නැවත ලක්ෂ ගණනින් රහතන් වහන්සේලා බිහින යුගෙයි ඒකයි ඔය පින්තින දරුව පොඩි තැනක් වැරදිලා තියෙන්නේ ඒකයි ඕකෙන් ගලවන්න කෙනෙක් නැහැ හැබැයි මාර්ගයක් පෑදෙයි ඒ නිසා අපේ නම් හැමෝම සම්බන්ධයෙන් තියෙන ආශිර්වාදයක් විතරයි ඒ නිසා ධර්මයේ සම්බන්ධයෙන් දොස් කියනවාද බයිනොද අපට අදාළ නැහැ එකක්වත් බුදුහාම දේශනා කරා වාචානු රක්කී මනසා සුසංගතෝ කායේන ච අකුසලන්න කෛරා ඒතන් තයෝ කම්ම පතේ විසෝදයෝ ආරාදේ මග්ගං ඉසිප වේදිතා වාචානු රක්කී මනසා සුසංගතෝ වචනය රැකගන්න මනස සංවර කරගන්න කායේන ච අකුසලන්න කෛරා කයෙන් අකුසල් කරන්න එපා කීවා ඒතන් තයෝ කම්ම පතේ විසේදයෝ මේ කර්මපත තුන කර්මය සැකසෙන පත තුනක් තියෙනවා සිත කය වචනේ ඕන් ඔය තුන සංවර කරගන්න ආන් එයාට කිව්වා ආරාදේ මග්ගං ඉසිප වේදිතං එයා උනා දේශනා කරනවා ආන් ඒකේනා නිවන කරා යනවා මුලින්ම සංවර කරගන්න වචනේ ඒ නිසා කිසිම කෙනෙකුට දොස් කියන්න එපා පිංගුතුනි කිසිම කෙනෙකුට දොස් කියන්න එපා විශේෂයෙන්ම බණ කියන කට්ටිය වේවා සිවුරක් දරාගත් කෙනෙක් වේවා කාටවත් දොස් කියන්න එපා අතිශය දරුණුයි මේ දොස්ලා අපටත් එක එක දේවල් කියන අපි දන්නවා රාරංචි අපි නම් බලන්නත් වෙලාවක් යමු කරන්නේ නැහැ ඒවා ඊට දෙපකොට ගොඩාක් වැඩ තියෙනවා රට රාජකාරි ගොඩක් අපි ඉන්නේ හරි අනුකම්පයි අනික තමයි සසරේ අපි කරගත්ත විපාකත් ගෙවෙන්න එපයි මේ ලෝකේ වැඩියෙන්ම නිന്ദා අපහසින්ද කෙනා කවුද බාගතුන් වහන්සේ කොච්චර නිന്ദා අපහාස කරාද කිව්වනම් චින්චි පාණිවිකාවයි සුන්දරි දෙන්නම ඇවිල්ලා කිව්වා ඔබ වහන්සේ මාව දූෂණය කරා කියලා සුන්දරි මරලා හැංගුවා මර්ඩර් කේස් එකක් දැම්මේ දූෂණය කරලා මරලා කොහොමද බුදුරජාණන් වහන්සේ ආපු නාමේ ආනන්දහාමුදුරුවෝ කිය බාගතුන් වහන්සේ අපි මේ ප්‍රදේශේ දාලා යන් කියලා කිව්වා නෑ නෑ යන්න ඕනේ අපි මෙහෙම දන් දුන්නේ නෑ මිනිස්සු දුන්නේ බැනුම් ආරත්තර පතුන කවුරුත් එහෙම කිව්වේ නැහැ. නමුත් ආරාධනා පත්තු නැති මිනිස්සු දුන්නේ බැනුන්. ආනන්දහනු කියන බාගිතුන් වහන්සේ අද අපට දාණේ හම්බෙන්නේ නැහැ දැන්. නෑ නෑ ආනන්ද. මොහොම ඉන්න සත්‍ය එළියටයි. බාගිතුන් වහන්සේට ආපු චෝදනාව දූෂණය කරලා මරලා හංගලා. කොහොමද ඒක? ඊට පස්සේ ඇවිල්ලා කිව්වා මේ දරුවා මේ බඩින දරුවා ඔබේ කියලා කිව්වා. චින්චි මාණික ඇවිල්ලා. ඒ කියන්නේ දූෂණ චෝදනා දෙකක්නේ. මිනිමෙරු චෝදනා උතිබ්බනේ කාටද මේ සුගත තථාගතයන් වහන්සේට මේ ශාසනේ සාරිපුත් මහතාගේ ගුටි කෑවනේ පිංගුතුනි මුගලන් මහරහතන්ගේ ගුටි කල පිරුණම් පෑවනේ එහෙනම් අපි කවුද මෙහෙම ඉන්න දෙන එක පුදුමයි පිංගුතුනි සසරේ කරලා තිබ්බේ තියෙන දේවල් වලට අපි සසරක් පුරාට කරපුවට මෙහෙම ඉන්න දෙන එක පුදුමයි. අපි ශාස්ත්‍රවරුන් වහන්සේ එච්චර දුක් විඳනා. උන්වහන්සේ එච්චර දුක් විඳලා ඉවරලා නම් මේ බුද්ධත්වයේ ආබුද කරේ. බුද්ධත්වයේ ආබුද කළා අදර මිනිසුන් නිඳහ කරනවා පිංගුනේ. අදර නිග්‍රහ කරනවානේ. අද අදර කොච්චර මේ වෙදිත් කොච්චර මිනිස්සු බුදුහාමුදුරු බයිනවද? කොච්චර මේ පිළිම වලට වේවා නිග්‍රහ කරනවද? මේ ලෝකේ මේ මේ තුන් ලෝකෙම ඉන්න මේ මුළු විශ්වයෙන්ම පහවුණ ශ්‍රේෂ්ඨතම පුද්ගලයාට එහෙමනම් උන්වහන්සේට බඹ ගානක් නෙමෙයි කිලෝමීටර් කෝටි ගානක් එහායින් තියෙන වැලි කැටයක් තරින් නැතු තරම් වටින් නැති අපට මෙහෙම වෙලා තියෙනක බුදුමයිනේ පිඟුතු අපි මෙහෙම ඉන්නේ බුදුමයිනේ. ඒ නිසා ඒ කවුරුත් වැරදි නැහැ. කිසිම කෙනෙක් වැරදි නැහැ. සසරේ අපි කරගත්ත අකුසලයේම තමයි මේ විපාක දෙන්නේ. ඒ නිසා එක වචනයක් කියන තහනම් බුදුහාම දේශනා කරේ එකයි වාචානු රක්කී මනසා සුසංගුතෝ කායේන ච අකුසලන්න කෛරා ඒතන් තයෝ කම්ම පතේ විසේදයෝ. මේ කර්මපත් වුණ පරිස්සම් කරගන්න වචනේ පරිස්සම් කරගන්න හිත රැකගන්න කයින් අකුසල් වෙන්න දෙන්න එපා. ආන් ඒකේනා විතරයි නිවන් මගේ හික්මෙන කියලා බුදුහාම දේශනා කරා. ඒ නිසා පුළුවන් තරම් පිඟුතුනේ වචනේ රැකගන්න. පුළුවන් තරම් වචනේ රැකගන්න. පිනක් දැක දැක අනුමෝදන් වෙන්න. හැම තැනම යහපතම දකින්න. යහපතම දකින්න. පිනක් දැක දැක අනුමෝදන් වෙන්න. යහපත විතරක්ම දකින්න. ඔය වචනේ නම් පුදුම විදිහට පරිස්සම් කරගන්න. පිඳුනි කෙනෙක් ද්වේෂයෙන් කතා කරද්දී එයාගේ මූණ පා වෙනස් වෙනවා පිඳුනි. මුළු ශරීරය වෙනස් වෙනවා. ලේ රත් වෙනවා. ඒ ශක්තිය විශ්වයට කොහොම යනවද? බුදුහාම දේශනා කළා ද්වේෂය කියන්නේ බලවත් දෙයක්. ඒ මේක ඔක්කොම ශක්තිනේ පිඟුතුනේ. අපි දන්නවනේ මේ අපි කතා කරන මේ ඔක්කොම ශක්තිනේ කියලා. ඒ ශක්තිය ලෝකෙට කොහොම යනවද? ආය වෙනසලා දානවනේ පිඟුතුනේ. සාමාන්‍ය බානෝ ගෙදර දෙන්නේ නිතර දබරනවා නම් ඒ ගෙදර අඳුරුල නැද්ද කියලා. දබරුනලාට බලන්නකො ඒ ප්‍රදේශෙම අඳුරුල යන්නේ නැද්ද කියලා නිකන්. නිකන් අර ඒ බාහිර පරිසර පානස් වෙනවා. නිතරම ගෙදර අඬ වැඩියා නම් නිතරම ගෙදර දබර නම් මේ පරිසර වෙනස් වෙලා තියෙන්නේ. ගස් කොළන් පවා ප්‍රබෝධමත් නැහැ. විස පුදුම විසක්. දේශයට පත් වෙන්න පුළුවන් තරම් ගොඩක්ම දේශයට පත් වෙන්නේ වචනයත් එක්ක. එහෙනම් වචනේ පුළුවන් තරම් පරිසර වචන පුළුවන් තරම් පරිසර කරන පිඳුනේ. පුළුවන් තරම් වචන පරිසර කරගන්න. පුළුවන් තරම්. පිඳුනේ මම පොඩි කතාවක් කියන්න මේක දිලාපු වෙලාවේ. ඔබ හැමෝම අහලා ඇති ලෝකේ පිළිගත්ත ලෝකේ ගොඩක් ගරු කරන මිනිස්සෙක් කියලා නෙල්සන් මැන්ඩෙලා කියලා. ඔය නෙල්සන් මැන්ඩෙලා මහත්තයා අවුරුදු ගාණක් එයා ඒ රටේ විමුක්ති වෙනුවෙන් හිරේ හිටපු මිනිස්සෙක්. මේ අවුරුදු ගාණට පස්සේ අවුරුදු 20 ගාණක් මට මතක විදිහට හරියටම මේ අවුරුදු ගාණට පස්සේ මම ඇලිට එනවා. ඇවිල්ලා මේ අය රටේ ජනාධිපතිතුමා බවට පත් වෙනවා. ජනාධිපතිතුමාට පත් වෙලා යා වසර ගාණක් ගියාට පස්සේ මෙයා එක නගරයක ඇවිදගෙන යනවා එයාගේ ඉන්න ආරක්ෂකයොත් එක්ක. ඒක නගරය කියලා කියන්නේ ඒ හරිය නිකන් තනි රෙස්ටුරන්ට් තියෙන ඒරියා එකක්ලු. මෙයා නිකන් හවස් වරුවක ඒ රෙස්ටුරන්ට් ඒරියා එකේ කට්ටියත් එක්ක යනවලු ජනාධිපති. සෝ දැන් ජනාධිපති දැන් අවුරුදු ගාණ ජනාධිපති බඩ පත්තල අවුරුදු ගාණක් ගියාට පස්සේ මේ වීදිකේ යද්දී මෙයා දැක්කලු මේ ජනා මැන්ඩෙලා මහත්තයා දකින්නවලු ජනාධිපතිම දකින්නවලු යම් දවසක එදා ඒ යද්දී එක රෙස්ටුරන්ට් එක තනියෙන් පිරිමි කෙනෙක් ඉඳගෙන කෑමයක් ඕඩර් කරනවා. දැන් මෙයා රෑට කන්න ඇවිල්ලා මෙයා හන්ද හවසට කන්න ඇවිල්ලා මෙයා ඇවිල්ලා කෑමයක් ඕඩර් කරනවලු. ඊට පස්සේ මෙතුමා ඒ ජනාධිපතිතුමා දැන් ගිහිල්ලා රෙස්ටුරන්ට් ඇතුළට ගිහින් ඉඳගත්තලු. අර ඉස්සරහින් ඉඳගත්තලු. ඉඳගෙන කිව්වලු අද මම ඔබතුමාත් එක්ක කෑම කන්න ආවේ. අද අපි දෙන කෑම කමු. හැබැයි ඔබතුමා අද කන්න මම කැමති මෙනු එක. කෙනෙවල්ලා එතුමා මෙනු එක ගත්තලු. දැන් ආරක්ෂකව වටේට හිටන් ඉන්නවලු. දැන් අර මොනෝසයා ගහනවලු. ඊපස් ගලු ඔබ අනිවාර්යයෙන්ම මේ අද මොකද ඔබ හම්බුනේ මට ගොඩ කාලට පස්සේ ඔබතුමා මට හම්බුනේ. ඒ නිසා ඔබතුමා අද මාත් එක්ක මේ කෑම වෙලා කන්න කියලා ඉවරලා අද මම තවදුර බිල ගෙවන්නත් කියලා ඉවරලා. මෙනු එක මෙයා කරලා ඉවරලා ඕඩර් කළා. දැන් කෑම එක දැන් කෑම කනවලු. කන ගමන් ඉතින් ජනාධිපතිතුමා බොහොම නිදහසේ කතා කරනවලු. අර මිනිස්සයා ගොත ගහ උත්තර දෙනවලු. වචන පැටලෙනවලු. ඉතින් මෙයා ජනාධිපති මැන්ඩෙලා මහත්තයා ඉතින් බොහොම හිනා සිනහ මුසුමුමින් කතා කරගෙන කෑම කාලේ ඉවරලා නැගිටලා ඊට පස්සේ බොහොම හොඳට අතට සද්ද දීලා ඉවරලා කතා කරලා හමුවීම සතුටක් ගොඩ කාලා පස්සේ ගියත් කියලා. මේ ඇලියට ඇවිල්ලා යන ගමන් ළඟම ඉන්න ආරක්ෂක ඇහුවලු ජනාධිපතිතුමනි, ඔබතුමා බොහොම පහසුවෙන් එතුමත් එක්ක කෑම කන අපි දැක්කා. ඔබතුමා බොහොම පහසුවෙන් එතුමත් එක්ක ඉඳගත් අපි දැක්කා. හැබැයි අපි දැක්කා ඔබතුමා දැක්ක වෙලාවෙන් මේ මිනිස්සයා පුදුම බයෙන් හිටියා. ඒ මිනිස්සයා කෑව නෙමෙයි කැවුනා වගේ අපි දැක්ක. ඒ මිනිස්සයා පුදුම බයකින් තමයි හිටියේ. පුදුම බයෙන් හිටියා. ඇයි එහෙම වුනේ? ඒ කවුද කියලා ඇහුවලු. ඊට පස්සේ මැන්ඩලා මහත්තයා එහෙනම් කිව්වලු, ඔය තමා මම හිරේදී මාව බලාගත් ප්‍රධාන ජේරතුමා කිව්වලු. වැඩිපුරම මට වද දුන්නේ එයා කිව්වලු. සමහර දාස වලට මට ගහලා 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 මගේ ඇඟට මුත්‍රා කරලා සින්දුවක් ලේ හිනාලනවා කියලා කිව්වලු. මාව බලාගත් ජේරතුමා එයා තමයි මාව බාර හිටියේ. වැඩිපුරම මට වද දුන්නේ එතුමා කියලා කිව්වලු. සමහර වල ගහලා ගහලා මට මගේ ඇඟට මුත්‍රා කරනවා කිව්වලු. මුත්‍රා කරලා එයා සින්දුවක් කියලා හිනාලනවා කියලා කිව්වලු. හැබැයි මට අද කෑමෙක් කනලා කාලා ඕන කන්න ඕන උනේ එයාට කියන්න මගේ හිතේ ඔබ ගැන තරහක් නැහැ කියලා. මට මේ කෑමෙක් කන්න ඕන උනේ ඔබත් එක්ක තරහක් මගේ හිතේ නැහැ කියලා. අර මිනිස්සයා බය හිටිය අයියේ. දැන් මගේ අන්තිම භෝජන සංග්‍රහය තමයි මේ වෙන්නේ කියලා. බලන්න පිළි හිතක දියුණුව. ඒ මිනිස්සුන්ට මේ බණපද ඇහුන්නේ නැහැ නේ පින්තුනේ. බණ කොච්චර මෛත්‍රියක් තියෙනවද කියලා හිතේ. ගැහුවා විතරක් නෙමෙයි ඇඟට මුත්‍රා කරනවලු සමහර දවස් වලට. ඒකත් අර ආරක්ෂක ඇහු නැත්තම් කියන්නේ නැහැ තුමා. එහෙම කරලා සමහර සින්දුකුත් කියලාලු යන්නේ. එහෙම කරපු කෙනාට මම එයත් එක්ක මම කෑ මොකද මට යාය හම්බෙන එකක් නැහැ. ඒ නිසා ඒ තමයි එයා කියලා කිව්වලු. මෙහෙ වගේ නම් කොහොම වෙයිද නේද? අපට වගේ නම් කොහොම වෙයිද? ඒ ඕනේ නැහැ. බයින්නෝ ගහන්නෝ නැහැ. අපිට බැන්න නම් කෙනෙක්. දැන් ඔබත් එක්ක ගොඩක් ඇතිනේ සමාඩ කට්ටිය බද්ද වෛරෙන් ඉන්න කට්ටිය. ඒ ගහලාද? එහෙම නැත්තම් මේ මේ මොනවා කරලාද සමායට? සමාඩ බැල්ලා. එක වචනය සමාඩ වැරදුනේ. අද බද්ද වෛරයිනේ. එක වචනය වැරදුනේ. බද්ද වෛරයිනේ සමාඩට. ගහගත්තේ නැහනේ සමාඩ බැන්න දොස් කීවා. සමාඩ දොස් කියෙබ්බව හෝ බැනොබ්බව ඇහුණා. නැත්තම් අහගත්තා. සමාඩ දන්නෙත් නැහැ. දැන් තරහ වෙලා හේතුවක් දන්නේ නැහැ. ඇයි ඒ? අරයට බැන්නා. සමාඩ බොරුවද? බොරුවද බව කවුද කොහොමද සමාඩ දන්නේ? මරේ බොරුවක් වෙන්න පුළුවන්. මම අහගත්තා. කන් දෙකට ඇහුනේත් නැහැ. ඇඟට අතවත් තියලා නැහැ. අද බද්ද වෛරයි. අද කතා කරගන්න විදිහක් නැහැ. බුදුන්ගේ දහමක් නැති අර අච්චර ඈත මිනිහ ඈත රටවල අර වගේ මිනිස්සෙකුට එච්චර දෙයක් කරලත් එහෙම මානසික මට්ටම් හැදෙනවා කියලා කියන්නේ කොච්චර පුණ්‍ය ශක්තියක් තියෙනද මේ දහම හම්බුනාන. ඒකයි ආන්ගේ ලෝක වලට ආන්ගේ රටවල වලට මේ ධර්ම යන්න පිටුනේ. ඒ වගේ මිනිස්සු ඉන්නවා. ඒකයි කියන්නේ. අර මිනිස්සේ පුදුම් බය වෙන්නේ තනිය දැක්කට පස්සේ. අනික දැන් කෑම වෙලා කන්නේ කෑම කමු කියලා කියද්දි. කාලා මරයි කියලා හිතෙන්නේ නැත අනිවාර්යෙන්ම. නෝත් එතුමා hina වෙලා යනවලු. බොහොම පහසුවෙන් කෑමෙක් කෑවේ. බාන හිතේ තරහ නැහැ. පුදුම නිදහස් මිනිස්සු. හැබැයි බණපද ඇහුලා තිබ්බේ නැහැ. මොකක් හෝ දර්ශනයක හික්මෙන්නේ නැති. හැබැයි මේ විමුක්තියටපත් වෙන බණට ගැහුණා නම් පිංගුතුනි කොච්චර ඉස්සරහින් දින්නේ ලංකාවේ සමාජ මිනිසුන්ට වැඩිය වචන වැරදෙද්දි වචනයක් එක වචනයක් වැරදුනේ අද බද්ද වෛරයි මිනිසුන්ට බුලත් අතක් දී ගන්න තියාරගෙන ගිහින් කතා කරන මානසික මට්ටමක් නැහැ. හැබැයි අර මිනිස්සු ඒකයි පුණ්‍ය ශක්තිය මිනිස්සු ලෝකේ එදත් හිටියා අදත් ඉන්නවා මත්තරත් ඉන්නවා. හැබැයි ලොකුම ප්‍රශ්නේ තමයි ප්‍රත්‍යන්ත දේශ නිසා බුදු බණට ගැහෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ බණටි ගැහෙන්නේ. ආන් ඒකට මේ ශක්තිය හැදෙයි. අනාගතයේ මේ මුළු ලෝකෙ පුරාම වෙන්න මේ සද්ධර්මයේ ලෝකෙට යයි. දර්ශනයක් වශයෙන් යයි. ආන් එදාට ඒ වගේ පුණ්‍යවන්ත මිනිසුන්ට මේ ධර්මයේ තේරෙයි. අපි බලන්න ඕනේ අපි කොතනද ඉන්නේ කියලා. අපිට එක වචනයක් වැරදුනේ. නැත්තම් එයාට එක වචනයක් වැරදුනේ. අද අපිට කතා කරන්න අමාරුයිනේ. ඒක දෘෂ්ටියක් හිතේ තියෙනවනේ. මූ මට මෙහෙම කිව්ව කියලා හිතර හැංගෙනවනේ. දැන් ඒ නිසා ආර තිබ්බ නිදහස ඉවරනේ. එක වචනය සමහර මිස්සුනේ ගුටි කාලා නැහැ. සමහර මරන්න හිතෙනවා ගුටි කාලා නෙමෙයි. එක වචනයක් කරදිලා. සමහරට එක කමන්ට් ඇහුන්නේ අහගත්තා. එච්චර වෛරක අර මිනිස්සු බාන බින්දුනේ. ගුටි කාලා ඇඟට මුත්‍රාත් කරලා. ඒත් ඒ මිනිස් සම්බන්ධ හිති තරහක් නැහැ. ඒකයි ඒ මිනිස්සුන්ගේ අදත් නම බබලෙන්නේ. ඒකයි. මනුස්සයෙක්ගේ නමක් හොඳින් හෝ නරකින් ලෝකෙ දිදුලන්නේ මොකක් හරි හේතුවක් නිසා, හේවත් ගුණයක් නිසා. එක්ක හොඳ ගුණයක් නැත්නම් නරක ගුණයක් එච්චරයි. වීරයෙක් වෙන්නේ එහෙමනේ. මොකක් හරි එයාගේ එක්ක ගුණයක්. ඒකින් ස්මතු වෙලා ආවා. ඉතින් ඒ නිසා ලෝකෙ හිටිය පින්වන්ත මිනිස්සු අදත් ඉන්නවා ඉතින්. ඉතින් මේ මිනිස්සුනේ මේ ධර්ම යන්න පිඟුතුනේ. ඉතින් එහෙනම් මේ ධර්ම මේ ධමේ ධර්මයේ තියෙන ලෝකෙ ඉපදිලා ධර්මයේ රටේ අපි ඉපදිලා උප්පැන්නටත් බෞද්ධ වෙලා අපිට මේක හික්මෙන් බැරනොත් එහෙම පිඟුතුනේ. අපි තරම් අවාසනාවන්ත කවුරුත් නැහැ. ඒ නිසා අමතක කරන්න එපා. ඇල්ගොරිතම් එකේ අහම්බෙන් මේ බණ ටික හම්බුනේ යම් දවසක. ඒ තමයි ඔබේ දැවැන්තම් පුණ්‍ය ශක්තිය පවතුන දවස. ඒ නිසා මෙතනින් එහාට ආන්ගේ පුණ්‍ය ශක්තිය තියාගන්න සිත, කය, වචනේ සංවර කරගන්න. අවස්ථාව දෙන්න එපා. පරදී අනන්ත පරදී. ෆෝන් එකට ගියාම, ටැබ් එකට ගියාම, ලැප් එකට ගියාම අනන්ත පරදී. කමක් නැහැ. පෙරදෙන බව දැනුවත් වෙන්න. පෙරදෙන එක වැරද්දක් බව දැනුවත් වෙන්න. නැවත සංවරත්වයේ පිහිටන්න. නැවත සීලයේ පිහිටන්න. වැරදි වැරදි නැගිටමු. අපි එකපාර නැගිටලා ඇවිද්දේ නැහනේ. පොඩි එකෙක් එකපාරම බඩ ගෑවා, නැගිට්ටා, ඇවිද්දා, දිව්වා, ඉස්කෝලේ ගියා, එකපාරින් ඔක්කොම උන්නේ නැහනේ. වැටි වැටි කරේ. හැබැයි වැටෙදි දරුවා දැනගත්තා මට නැගිටින්න තියනවා කියලා. වැටුන්න 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 හැම වාරයකම දරුවා දැනගන්නවා මට නැගිටලා ඇවිදින්න තියනවා කියලා. විභාගය ෆේල් වෙන හැම වාරයකම අපි හිතුවා විභාගේ පාස් වෙන්න තියනවා කියලා. එහෙනම් අද ධර්මයේ සරණ කරන් යද්දි ලෝකෙ ඉදිරියේ වැටෙද්දි කාමෙන් ඉදිරියේ බිම වැටලා යද්දි කාමෙන් ඉදිරියේ පරදිද්දි පෙරදෙන බව දැනගෙන දිනන්න තියෙන බව සිහිපත් කරගෙන නැවත සංවරත්වයේ පිහිටන්න. නැවත නැවත යන්න. කාගෙන යන්න ඕනේ නැහැ. නැවත නැවත පිහිටමින් යන්න. යම් දවසක් ඒ පුණ්‍ය ශක්තිය උපරිමයි ඔබ දෙන සිරසිර නිදහස් වෙන. නිසා ඒවට බය වෙන්නත් එපා. නැවත නැවත උත්සාහ කරන්න. අර පොඩි දරුවා වැටෙදි දන්නවා වගේ මන් නැකිටන තියනවා කියලා. පොඩි දරුවා වැටෙදි දන්නවා මන් නැකිටන තියනවා, නැකිටලා ලැබෙදින තියනවා, එයා දරුවා දන්නවා. ඒ නිසා ඒ දරුවා හැම වෙලාවෙම නැකිටන උත්සාහ කරා. වැටුණ 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 හැම පාරෙම නැකිටින් try කරා. ඒ වගේම තමයි ඔබත් මේ මාර්ගය යද්දි වැටෙන 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 තැන්වල වැටෙන එක පිළිගන්න එපා. වැටෙදි දැනගන්න නැකිටලා ඉද්දි වැටුණ කියලා. නැත්නම් වැටෙන දෙයක් නැහැ නේ. වැටලිදි වැටෙන දෙයක් තියනවද? නැහැ නැහැ. නැකිටපු හිඳයි වැටුනේ. ඒ බව දැනන් ඉන්න. එතකොට ඔබේ පෙරදුම ඊළඟ දිනුවම බඩපත් වෙයි. වීරිය හැදෙයි. එක දෙයක් එක දිර කරන්න පුළුවන් මානසික මට්ටම හැදෙයි. නැත්තම් ඒවම ඇවිල්ලා යටකරලි ඉවරලා පරණ තැනට ලෝකෙ අරන් යයි. එහුණොත් එම ඒ හැම්බුණ පුණ්‍ය ශක්තිය ඔබව නැවසසට අරන් ගියා වෙන්න පුළුවන්. එහෙම කරගන්න එපා. පුළුවන් තරම් වීරිය කරලා මේකෙන් ගැලවෙන්න පාත් එක හදාගමු. නිදහස් වෙන්න ඕන. මොකද මේ දවස්වල අපිට අහන දේවල් අපි දකින දේවල් මේ කියන්නේ. පුදුම තරුණ තරුණියෝ නම් පුදුම පුදුම තැනක ඉන්නේ. ඒ ලොකුම කේදාන්ති තමයි දැන් දුවල මද්දරෝට බැහැලා තියෙන එක. ලොකුම කේදාන්තයක් ඒක. තරුණ දරුවෝ අනන්තයි. ඒවත් ඒ කියන්නේ. ඒ වගේ මුලින්ම වෙන්නේ හිරියොත්ව බින්දෙනවා. පවට බය පවල බය ලැජ්ජා ඉවරයි ඊට පස්සේ ඕන දෙයක්. ඊට පස්සේ රැඩිකල් බෞද්ධ ඊට පස්සේ එන්නේ. පින් මොන පිසුද? කවුද පින් කරන්නේ? ඔහම තමයි පටන් ගන්න. ඒකයි ටික ටික ඈත් වෙනවා. හැබැයි ඔය හැමෝම පුණ්‍ය ශක්තියක් තිබ්බා මේ වෙලාවේ සද්ධර්මයේ නැගෙන වෙලාවක මේ ලෝකෙ උපදින්න. ආන් ඒ පුණ්‍ය ශක්තිය දරුවන්ට පරිසම් දෙන්න ඕන. එහෙනම් කොහෙන් කොහෙන් හරි කවුරු කවුරු හරි මේ බණපද දෙක කියන්න ඕන. ඒ බණපද ඇහෙන්න ඕන. යම් දවසක ඇහුනොත් ඒ දිය වෙනස් වෙයි. අපිත් දකින්න වෙනස් වෙන ජීවිත. අපිට අත්දැකීම් දෙන අපි ළඟ ඉරපු දරුවෝ සම ඉන්න දරුවෝ එහෙම ඇවිල්ලා වෙනස් වුණා. ඒකයි පුණ්‍ය ශක්තියක් තියෙන හින්දමයි එහෙම වෙන්නේ. ඒ නිසා ආන් එකට අවශ්‍ය ශක්තිය ලැබේවා කියලා අපි හදවතින් ආශිර්වාද කරමු. හොඳයි එහෙනම් පිඟුදුනේ අපි හඳනවා පොඩක් දහම් කරුණ අපතේ කතා කරමු. හොඳයි අපි මේ දවස් ටිකේම කතා කරා පිඟුදුනේ. දැන් අපි කතා කරා මේ වෙද්දි ගුරුසානස් ගිය සතියේ අන්තිම දේශනා කතා කරා. මේ හැම එකක්ම සිදුවීමක්. එහෙකට එකක් සම්බන්ධයක් නැති බව අපි පොඩ්ඩක් විස්තර කරගන්න බලමු තව ටිකක්. පිංගුතුනි අපි දන්නවා අපි හැමෝම වැඩ කරන්නේ අපි හැමෝම ජීවත් වෙන්නේ හිත කියන එකත් එක්ක. මේ හිත හැදෙද්දී මේ හැදෙන හැම හිතක්ම මේ මොහොතේ වේවා කොමත් හිත හැදෙන්නේ මේ මොහොතේනේ. හිත හැදෙන හැම මොහොත හැම වෙලාවෙම හිත ප්‍රධාන වශයෙන් යනවා කොටස් තුනකට. මේ තුනේ එක තමයි හැම වෙලාවෙම ඉන්නේ. එක්කෝ මේ හිත හැදෙන අපි දන්නවනේ කරුණු හයක් එක්ක. මේ හිත මේක අයින් කරනකොට මේ හිත හැදෙනවා ප්‍රධාන වශයෙන් ඇස කන නාසය දිව කය ප්‍රත්‍ය කරගෙන ඒ ඔක්කොම හිතට අරමුණු වෙනවා. ඇසයි රූපයි කනයි ශබ්දයයි නාසයයි ගන්ධයයි දිවයි රසයි කයයි පහසයි එක්ක මනයි ධම්මල අන්තර හිතට අරමුණු වෙද්දී මේ අරමුණු හැම එකක්ම මේ වෙලාවේ වුණත් කිසිම හිතක් නැහැ පිඟුතුනි වෙන්න මේ තුන් තැනින් නොබිදෙන මිදෙන්නේ නැති එක්කෝ ඒ හිත ඇත්තර මේක අපිට හිත කියලා නෙමෙයි හිතෙන්නේ. ඉතින් මේක ඇත්තරම ගොඩක් අපි ආ කියන්නේ මෙන්න මෙයා කියලා අරන් ඉන්නේ. දැන් හිත බා දන්නෝ නම් කොච්චර ලේසිද ගැලවෙන්නේ නේද? හිතට හිතෙනවද? මට හිතෙනවද? මම ප්ලස් මට. හරිද? එන හැම එකක්ම ඒ සියලුම දේවල් ඇසයි රූපයයි කනයි ශබ්දයයි නාසයයි ගන්ධයයි දිවයි රසයයි කයයි පහසයි ඒ ඔක්කොමත් එක්ක මේ හිතට තමා මේක ගෝචර වෙන්නේ. හැබැයි ඒක අපි දකින්නේ මට වෙන දෙයක් විදියට. මේ මට වෙන දේවල් හැම වෙලාවෙම අපි දකිනවා අපිට දැනෙනවා එක්කෝ එක අතීතයේ වුණ දෙයක් නැත්තම් මේ මොහොත වුණ දෙයක් නැත්තම් අනාගතයේ වෙන්න තියෙන එකක්. එනිසා හැම වෙලාවෙම අපි හැම හිතක්ම පින්වතුනි අහු වෙනවා කාලයකට. හැම හිතක්ම කාලයකට හෙවත් අපි වෙන්වීමකට හැම හිතක්ම අහු වෙලා තියෙන්නේ. හෙවත් මේ හටගන්න හැම හිතක්ම අපි දන්නවා වෙන් වෙච්ච එකක් කියලා. වෙන් කරගන්න වෙන් වෙලා තිබ්බා, වෙන් කරගන්න පුළුවන්, වෙන් වෙලා තියෙනවා, වෙන් කරගන්න හිතිබ්බා, අනාගතේ වෙන් කරගන්න පුළුවන්. මේ හටගන්න හැම එකක්ම කාලයක් එක ජීවත් වෙන්නේ අපි. හැබැයි අපිට කාලය කියපම හිතෙනවා ඔරලෝසුව කියලා. අපිට කාලය කියපම හිතෙනවා වෙලාව කියලා. කාලය කියන ඇත්තටම වෙලාවක් නෙමෙයි. කාලය කියන මත වෙන්වීමක්. වෙන් කරගත් ස්වභාවයක්. මේ තියෙන. අතීත කාලේ, වර්තමාන කාලේ, අනාගත කාලේ කියලා අටේ පන්ති කියන්නේ. සිංහල වලට කියන්නේ නේද? එහෙම කියන්නේ වගේ මට මතකයි. එතකොට නේද? අතීත කාලෙන් ලිව්වා, අනාගත කාලෙන් ලියනවා, වර්තමාන කාලෙන් ලියනවා නේද? ලියන්න දෙයක් නැහැ. මේ හැම හිතක්ම තියෙන්නේ ඔන්න තුනෙන් එක. රූපයක් දකිද්දි ශබ්දයක් රූපයක් ශබ්දයක් ගන්ධයක් රසයක් දිවට මොකයි ඔය මොකක් හරි අරමුණක් එද්දි හැම වෙලාවෙම මේ කාලයකට අහුවලා තියෙන්නේ. අද වෙන්න මේ කාලෙන් නිදහස් වෙන්න බෑ. හෙවත් වෙන්න මේ ඇත්ත උන මායාවෙන් හෙවත් වෙන්න මේ ඇත්ත උන දෙයින් අද ලෝකෙට නිදහස් වෙන්න බෑ. එනිසා හිතෙනවා මම අවුරුදු 70ක් ජීවත් වුණා මෙතනදී. මම අවුරුදු 70ක් දැන් වයසයි. මට අවුරුදු 70ක් දක්වා මට ආපු ගමනක් පේනවා. සමහර අවුරුදු 70ක් ඇද්දි හිතෙයිද හෙට මැරෙනවා කියලා? නෑ. අඩුම ගානේ 120ක් වත් ඉඳි. ඉස්සර අපිත් පොඩ හිතලා තියෙන ඇත්තරම දැන් වයසට ගියාම කොහොම පොඩි කාලේ පොඩි කාලේ කියන සාමාන්‍යයෙන් අවුරුදු 10ක් 18ක් විතර කාලේ හිතුවලා ඉතිලා තිබ්බා මේ අවුරුදු 35ක් 40ක් වෙද්දී කොහොමද දන්න හිතෙන්නේ කියලා. ඇයි දැන් මාමල දැක්කහම ලෝකටි දැක්කහම හරි ලොකුයි. හරි ලොකුයි කියලා කියන්නේ මේ හරි වැඩි හිටියේ කට්ටිය. ඒ කට්ටිය හරි හරි ලොකුයි වගේ දැනනවා. ඒක හිතනවා මේ ඒ වයසට ගියාම කොහොමද දන්නේ හිතෙන්නේ කියලා. මේ ළඟදී අපට ආපු අදහසක්. ඉතින් මතක් වුණා. ඒ වයසට ගියාම කොහොමද දන්නේ හිතෙන්නේ කියලා. දැන් ඒ වයසේ ඉන්නවා. දැන් අමුතුවෙන් හිතන දෙයක් නැහැ. ඒ විදිහම තමයි හිතෙන්නේ. එදා වගේම තමයි හිතෙන්නේ. දැන් හිතෙනවා වැඩිහිටි කට්ටිය ගොඩක් වයසයි කියලා. වැඩිහිටිරණව හිතෙන්නේ මොකද්ද? ඒත් ඔච්චරම තමයි. සාමාන්‍යයෙන් අපිට හිතෙනවා සාමාන්‍යයෙන් අවුරුදු 50 වගේ පණ හිතෙනවා සාමාන්‍යයෙන්. 50ක් දාගමු. තව කොච්චරක් ඉඳී කියලාද? අසනීප වඩක් තිබ්බත් මගේ මේ තියෙන සෞඛ්‍ය මට්ටමත් එක්ක 120 නම් කොහොම හරි ඉන්නවා. හිත හදා ගන්නවා. ඒ නිසා ඒක නිකම්ම කළා දාන්න. ඒක නෙවෙයි මම නිකන් කිව්වේ. එතකොට හැම වෙලාවෙම අපිට පේනවා මම මෙච්චර කාලයක් දැන් ආවා. මම දැන් මෙතන ඉන්නවා. මට මෙච්චර කාලයක් යන්න තියෙනවා. ඔබේ ගෙදර යාන වාහන වස්තුව දරුවෝ ඔය ඔක්කොම තියෙන්නේ. ඔය ඔක්කොම අරමුණු වෙද්දි හැම වෙලාවෙම කියන්නේ හැම වෙලාවෙම මේ අතීත අනාගත වර්තමාන මතක් කරනවා කියන්නේ නෙමෙයි මම මේ කියන්නේ. හැම වෙලාවෙම බෙන්න මේ කාල තුන කහුල තමයි අපි ඉන්නේ. ඒ කියන්නේ මේ හිතට හැම වෙලාවෙම බෙන්න මේ තුන් කාලේ යැත්ත වෙලා. තුන් කල් දකින්න නුවණක් තමයි බුදුහාම දේශනා කරේ. මේ නුවණින් හෙවත් බුදු ඇසින් මේ කාලයන් දකින්න කීවා. තුන් කල් දකින්න නුවණ ලැබුවා බුදුහාම දේශනා කරන්නේ. මේ කාලයන් දකින්න කිව්වා. හැබැයි අපට හැම වෙලාවෙම බෙන්න මේක ඇත්ත වෙලා. මේක හැම වෙලාවෙම ඇත්ත වෙන ප්‍රධාන කාරණා කීපයක් එක. එක්ක ඇසත් එක්ක මේක ඇත්ත වෙනවා. නැත්නම් කනත් එක්ක, නාසයත් එක්ක, දිවත් එක්ක, කයත් එක්ක හැම වෙලාවෙම මේක ඇත්ත වෙලා. මේ කාලේ ඇත්ත වෙලා. මේ වෙලාවේ මම බණ අහනවා. මේ වෙලාවේ බණ අහනවා. මේ වෙලාවේ බණ අහනවා. ඒත් මොකද්ද? ඒත් කාලයක්. අපට හිතෙන්නේ හෙවත් අපි දන්නේ බෙන්න මේ හිත කියන එක හේතු ප්‍රත්‍යයෙන් හටගන්න එකක් කියලා. දැන් අපි අහලා තියෙනවනේ යම් මට්ටමක මේ හිත කියන්නේ හේතුන්ගේ ඵලයක් කියලා. හැම දෙයක්ම හේතුන්ගේ ඵල නම් හිතත් හේතුන්ගේ ඵලයක්. නමුත් දැන්ුණත් හිතන්න මේක සිහිපත් කරගත්ත නැත්නම් හැම වෙලාවෙම හිතෙන්නේ මොකද්ද? මට හිතුණා. මට පේනවා. මම යනවා. මොකක් හරි හැම වෙලාවෙම මේ මම කියන එක නේද හැම වෙලාවෙම මම කියන එක වටා නේද මම කියන එක වටා නේද හැම දෙයක්ම ගොඩනගලා තියෙන්නේ මෙන්න මේ දෙක හැම වෙලාවෙම ඇත්තයි නේද ජීවිතේ මෙන්න මේක රූපයක් දැක්කත් රූප අරමුණක් ආවත් ශබ්ද අරමුණක් ආවත් ගන්ධ රස ස්පර්ශ මොන අරමුණක් ආවත් හැම වෙලාවෙම බෙන්න මේක ඇත්ත නැද්ද? බුදුහාම දේශනා කරනවා අශෘතවා පුතජ්ජනෝ රූපං අත්තං ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති. මේ අශෘතවත් හෙවත් මේ අවිද්‍යා තුෂ්ණා සහගතව නැගෙන හිතට යම් රූප රූපයක් වේවා ශබ්ද රූපයක් වේවා ගන්ධ රූපයක් වේවා රස රූපයක් වේවා ස්පර්ශ රූපයක් වේවා මොන රූපයක් ආවත් මොන රූපයක් බව හැඟුණත් මොකද ශබ්දත් කියන්නේ රූප ගන්ධත් කියන්නේ රූප, ශබ්ද රූප, ගන්ධ රූප. අපි ශබ්දේ අඳුනගන්නේ ශබ්දකින්ද, ශබ්දයත් කියන්නේ රූපකින්ද? දැන් සින්දුවක් ඇහෙනවා. සින්දු අඳුනගන්නේ ශබ්දෙත් එක්කෙන් රූපකින් නේද මොකක් කරේ? නැත්තම් දන්නවද ඒක මොකද්ද කියලා? ඒ කියන්නේ මේ මොකක් ආවත් රූපෙන් නිදහස් වෙන්න පුළුවන්ද? ඔබ S2 පියන් ඉන්නවා. අනේ S2 ගන්න කෑම කනවා. කන ගමන් ගොරොක් කැල්ලක් කැපුණා. දැන් දිවය රසය සම්බන්ධ වුණා. දැන් ගොරොක් කැල්ල බලන්න S2 රිංගුවද නැත්නම් ඒ ස්පර්ශ ඒ රසයත් එක්ක ගොරොක් කැල්ල මෙවුනද? ඒ රසයත් එක්ක රූපේ මෙවුනේ කියලා නවතින්න පුළුවන් වුණාද? ඒ රසයත් එක්ක රූපයක් ආපු එක හේවත් ඒ රූපෙකින් ඒ රසය හඳුනාගත්ත කෙනා ඒ රසය යම් රූපාකාරකින් හඳුනාගත්ත එක්ක නවත්තන්න පුළුවන්ද? වෙ. ශබ්දයක් ඇහෙනවා. අපි යන්නේ මොකක්ද දන්නේ? මොකක්ද දන්නේ කියලා මොකද්ද දන්නේ කියලා අහන්නෙත් අපි මොකක් හරි හිතේ තියාගන්නේ නේද? දැන් සමාජයේ මොකක් හරි සතියක් කෑ ගන්නවා. අපි කියනවා මොකක්ද දන්නේ කෑ ගන්නේ. ආ මොකක්ද දන්නේ ඒ කෑ ගන්න කියලා අහන්නේ මොකක්ක රූපයක් හිතේ තියාගන්නේ නෙමෙයිද? දැන් ඒ හිතන්නේ ඒක දන්නේ ඒක. ඒ කියන්නේ ශබ්දයක් කනට එද්දී රූපයක් හැදෙන එක නිදහස් වෙන්න පුළුවන්ද? දැන් රූපේ නම් කොහමද අපි දන්නේ? ඇසය රූපය වල කොහමද අපි දන්නේ නැහැ. කනට ශබ්දයක් ඇහෙද්දී රූපයක් එන එක නිදහස් වෙන්න පුළුවන්ද? ඔබට කියනවා මේ පුතා කොහෙද දන්නේ නැද්ද ඉගෙන ගන්න. එතකොට අගල කියadien පුතා දැන් කනට ආවේ ශබ්දයක්. ඇත්තනම ස්පර්ශයන් උනේ. එතකොට දැන් ඒකත් එක්ක හිතට මැවුන්නේ නැද්ද රූපයක්? පුතාගේ රූපෙන්ල කවුරුත් ඇහුවේ නැහැ නේද? හැබැයි පුතා කොහෙද දන්නේ ඉගෙන ගන්න නේද? ඔබෙන් සමහර කවුරු කෙනෙක් අහනවා. පුතා කොහෙද ඉගෙන ගන්න? කියලා මතක් වෙද්දිම කියද්දිම ඔබට ඔබේ පුතා මතක් වෙනවනේ. ඒ කියන්නේ රූපයක් පෙන්ල ඇහුවා නෙමෙයිනේ. ශබ්දයක් ඇහුනේ. හැබැයි ඒ ශබ්දය හැදි මොකක්ද ආවේ? රූපයක්. ගන්ධයක් එනවා. ගන්ධයක් විතරක් එනවද රූපයක් නැතුව? ඒ කියන්නේ මං අහන්නේ මේ පහ තුල ඔබට රූපයකින් නිදහස් වෙන්න පුළුවන්ද? මේ රූප වලින් නිදහස් වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ ඇහැට නම් අපි දන්නවා මේක කියලා. දැන් කනට ඇහෙද්දි අපි දන්නවා මේ අහවල් රූපේ මේ. ඒක තමයි මේ කතා කරන්නේ. නැත්නම් ඒක තමයි මේ පේන්නේ. නැත්නම් ඒක තමයි මේ ඇහෙන්නේ. දැන් කපුටෙක් කෑ ගහනවා. රූපයක් නැවෙන්නේ නැද්ද? සද්ද විතරක් එනවද රූපයක් නැතුව? පින්වතුනි හිත හටගන්නේ මෙන්න මේ රූප නැතුව. හිතර හටගන්න බෑ රූපයක් නැතුව. ඒකයි හයෙත් මුලින්ම රූප මුලට තියෙන්නේ. හැම එන අරමුණක්ම හැම හටගන්න හිතක්ම රූපාකාරයක්. අරූප නෙමෙයි රූපාකාරයක්. හැම හටගන්න හිතකටම රූපයක් තියෙනවා. හැම හිතක්ම රූපයක්. ප්‍රත්‍යකරන් හටගන්නේ. ඒක ශබ්දයක් වේවා, ගන්ධයක් වේවා, රසයක් වේවා, ස්පර්ශයක් වේවා, මන ධම්මයක අරමුණක් වේවා. ඔබට රූප වලින් බේරෙන්න බෑ. රූප. මේ රූපයක් බව ගොඩක් වෙලා අඳුනගන්නේ වෙන්න මේ අතීතයේ ඒවත් එක්ක. සැසඳෙන්නේ. ගොඩක් වෙලාවට. දැන් ඔබ යද්දී ඔබ දකිනවා දාස්පතිය මලක්. දැන් දන්නේ කොහොමද? මේ අතීතේ මේ ගත්ත දුසු ටිකක් තියෙන හිතේ. ඒක ඇවිල්ලා ටක් ගාලා මේ වෙලාවට කම්පයා කරලා පෙන්නවා මේක දාස්පතියනේ. හැම වෙලාවෙම හිත හටගද්දි හටගන්න හැම හිතක්ම රූපාකාරයක්. ඕන් ඔය හටගන්න හැම රූපයක් ගැන බුදුහාම දේශනා කරනවා. අසෘතුවා පෘතජ්ජං රූපං අත්තං. රූපයක් මේව ඇත. මේව ඇත වුණ රූප, ඇත වුණ රූප. ඒතම් මම ඒසෝ හමස්මි. ඒසෝ මේ අත්ත ඇති. මේක මම මගේ ආත්මික දැනනවා කියලා කියනවා. මම මගේ ආත්මය වගේ මේ හැම රූපයම දැනනවා. එක්ක මම දකින්න එකක්, එක්ක මම දැක්ක එකක්, එක්ක මම දකින්න තියෙන එකක්, ඒක මට අයිති එකක්. ඔබ පාරේ යද්දී ගෙදරක් දකිනවා. ඔබට අයිති නෑ ඒක. ඔබ ඒ වෙලාව තමයි දැක්කේ. හැබැයි දකින්න මොහොතේ ඒ අයිති තියෙන කාටද? ඈ? මගේ ගියක් හිතෙන්නේ නැහැ. නමුත් ඒක කවුරුත් දකින් රූපයක්ද? මම දකින් රූපයක්. මම දකින් රූපයනක අයිතිකාරය කවුද? එතකොට ඒ ගෙදර අයිතිකාරය කීයක් ඉඳලා තියනවද? දැන් ඔබ යද්දී මොකක් හරි වාහනයක් දකිනවා. ඔබ කැමතිම වාහනයක්. ඒ වාහනේ මම දකිනවා මගේ ඇස් දෙකෙන්ම. මම දකිනවා නම් මගේ ඇස් දෙකෙන්ම ඒ රූපේ මම නම් දකින්නේ. ඒ දකින්නට රූපේ අධිකාරය කවුද? ඇත්තරම තමයි. අයිති දෙපැන් ඉවරයි. ඒ කියන්නේ ඒක ඇත්තරම මගේ ලෝකෙට වෙන් වෙලා ඉවරයි. ඇයි ඒක මම දකින එකක්. හෙවත් ඒක මට බලපුවාම ඒ රූපේ මම දකින්නව කාටද අයිති? මම දකින්නව කාටද අයිති? මට. මම දකින්නේවා, මම අහනේවා, මම විඳිනේවා, මම හිතනේවා. තුනයිනේ තියෙන ඔක්කොම. මම කරන දේවල් තුනයිනේ තියෙන ඔක්කොම තියෙන. දිට්ඨ සුතමුත විඥාන. දකින ආහන දැනෙන්න හිතෙන. ඔච්චරයි. දිට්ඨ සුතමුත විඥාත. දකින්නවා එක්කෝ අහනවා එක්කෝ නැත්තම් දැනනවා නැත්තම් හිතෙනවා. ඔච්චරයි. මේ ඔක්කොම කාටයි දේවල්ද? මටයි දේවල්. හැබැයි අයිතිත්වය ඔබේ කොලේක ලියලා නැහැ. දැන් කොලේක ලියවත් නැතත් අයිතිත දැන් කොලේක ලියුස් දරයි අයිති වෙන්නේ. ඒ නඩු දාගන්න තියෙන එකනේ. ඉඩමක් කොලේකට ලියා ගන්න, විවාහයක් කොලේකට ලියා ගන්න, වාහනයක් කොලේකට ලියා ගන්න අයියේ. කවුරු අරන් ගියොත් එහෙම නඩුවක් දාන්න සාක්කියන්න තියෙනවා. මිසක් ඇත්තටම ඔය මම කියලා ගන්න හැම එකේම අයිතිකාරයා කවුද? මම තමයි. ඒකයි ඔය හැම එකකට අයිතිකාරකම නයි දන්නවද? ඔය හැම එකක්ම හැදුවේ වෙන් කරගන්න. ඒක වෙන් වෙලා තියෙන බව හැඟුණා. එක්ක එක වෙන් වෙලා තියෙනවා නැත්නම් වෙන් වෙලා ඉන්නවා. ඉන්නවනම් ලෝකෙ දෙයක් තියෙනවනම් ඒ ඉන්න තියෙනවනම් ඒක මට අයිති දෙයක්. මොකද මම කියන කෙනා නේ දකින්නේ. හැම වෙලාවෙම ඒ වෙන්වීම මට අයිති නම් ඒ රූප කාගේද දැන්? මගේ. ඒ රූපයි රූපල අයිතිකාරය කවුද? මම. එහෙනම් මේ හැදෙන හැම හිතක්ම රූපෙකින් නිදහස් වෙන්න බෑ. ඒ හැම රූපයක්ම හිතෙනවා එක්කෝ මම, එක්කෝ මගේ, නැත්තම් මමත් එක්ක ආපු මේ ගමනේ තියෙන මගේ ආතනයිති දෙයක්. දැන් ඔබේ ගෙදර ගියාට පස්සේ ඔබ වටා තියෙන ඔක්කොම දේ මගේ නේද? දැන් මගේ කියලා කියන්නේ මගේ ගෙදර, මගේ යාන වාහන, මගේ වස්තු ඔක්කොම මගේ 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 කියලා කියන්නේ මේ එදා ඉඳලා ඔබත් එක්ක තියෙන ටිකක් නේද? එදා ඉඳලා ඔබත් එක්ක තියෙන ටිකක් නම් ඇත්තට මොකද්ද? ඔබේ ආත්මෙත් එක්ක මම කියන ආත්මෙත් එක්ක මොකද්ද මේ බැඳුන ටිකක්? එහෙනම් ඒතම් මම, ඒතෝ හමස්මි, ඒසෝ මේ අත්තාති. මම මගේ මගේ ආත්මෙ තමයි. මටමයි ටිකක් තමයි. එහෙනම් හැම වෙලාවෙම බලන්න මේ රූප හිතට හිත හට ගන්න බෑ රූපයක් නැතුව. ඒ සියලුම රූප, ඒ සියලුම රූප එක්ක ශබ්ද, එක්ක රූප, එක්ක ශබ්ද, එක්ක ගන්ධ, එක්ක රස, එක්ක ස්පර්ශ, එහෙම නැත්නම් හිතට ආපු චිත්ත රූප. එහෙනම් හිත කියන එක හැම වෙලාවෙම හට ගන්න රූපයක් එක්ක ඒ සියලුම රූප බෙන්න මේ තුන් කාලයට එකට අයිති වෙනවා. ඔන්න ඕක තමයි අපි දරන් ඉන්න විදිය. ඇත්තටම අපි මේ ගැන දන්නේ නැහැ. අපි දන්නේ බෙන්න මෙයා ගැන. මෙයා හැම වෙලාවෙම මෙයා හැම වෙලාවෙම මේ දේවල් මෙයාට කරගන්න තමයි හදන්නේ. මම දේවල් මට කරගන්න තමයි හැම වෙලාවෙම හදන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙහෙම එකක් නෙමේ වෙන්නේ. ඇත්තම ලෝකෙ වෙන්න මෙහෙම දෙයක් වෙනවා. මෙහෙම දෙයක් වෙද්දී ඒක දැනෙන්නේ උනා දේශනා කරන මුලින්ම වෙන්නේ කොහටද? ඒක දැනෙන්නේ හිතට. හරි. එතකොට හැම දෙයක්ම දැනෙන්නේ හිතට නං. හැම දෙයක්ම වෙන්නේ හිතට නං. හිත කියන එක මූලික කරගෙන නම් හැම දෙයක්ම වෙන්නේ. අපි දැන් ටික ටික දන්නවා මම කියන කෙනා රූප බලනව නෙමේ, හිතට රූප මොකද වෙන්නේ? හිත රූප රූපයක් බා මොකද වෙන්නේ? ඇතරම හැංගිනවා. මෙතෙක් කල හිතන් හිටියා මේ බණ ඇහෙන්න කලින් හිතන් හිටියා ඇත්තරම රූප බලන්නේ මම. ඒ රූප පේන්නේ මේ මස්ලේ හැටම තමයි, මේකටම තමයි පේන්නේ. ඒක බලන්නෙත් කවුද? ඇත්තරම මම කියලා. දැන් අපි ටික ටික දන්නව නේද මේ රූප බලනව නෙමේ ඇත්තටම රූපයක් බා මොකද්ද වෙන්නේ හිතට? හැංගෙනවා. ඒ කොහාට වෙන එකක්ද? හිතට හැංගෙනවා. හැබැයි තවත් රූපයක් බව හිතට හැඟුණට, අපි හැඟෙන බව දැනුණට, රූපයක් හැඟෙද්දී අපට බෙන්න මේ තුන් කාලේ නිදහස් වෙන්න බෑ නේද? දැන් අපි බලෙන් හරි දන්නවා, පොඩ්ඩක් හරි දන්නවා මේ රූප කියන එක හිතට හැඟෙන එකක්. මේ හැඟෙද්දි මේ හැඟෙන එක මේ වෙලාවෙත් අපට හැඟෙන බව දැනුණත් හැඟෙන එක මේ මොහොතේ හැඟෙන එකක් බව දන්නේ නැත්නම් හැඟුණේ මේ තුන් කාල එකක් බව දැඟෙන්නේ. දැන් හිතන්නකෝ මෙහෙම. ඔබට ඉන්න ගමන් ඔබ දැන් දහමක් මනසිකාරය කරන් ඉන්නවා. ඔබට මතක් වෙනවා, ආ මං ඊයේ රෑ දානේ ගත්තේ නැනේ. ඊයේ රෑ දානේ ගත්තේ නැහැ කියලා හිතට දැන් අපි දන්නවා. ඒ දැන් අපි හිතමු අනුමාන කරමු මේක. අපි දැන් හිතනවා ඊයේ රෑ දානේ ගත්තේ නැති බව දැන් හිතට හැඟෙනවා. හිතට හැඟෙද්දි ඊයේ රෑ කියන එක ඔබට හැඟුණේ මෙතනින් නේද? නැත්තම් මෙතනින් වද දන්නවද එකපාරම? මෙතනින් දන්නම් ඉතින්. ඈ දිත්තේව දිත්ත මත්තන් තමයි දැන් ඉතින් එහෙනම්. සුතේව සුත මත්තන් කරලා ඉවරලා විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් කරලා පිරුණම් පාපල හතියකින්. ගොඩක් වෙලාවට දැන් මේක කියන්නේ මුල් ටිකේ මේක ලේසි නෑ ගන්න දැන්. ඒ ඕන්නෑ මෙතනින් මෙතෙන් එන්න බෑ පිඟුතුනි අපි කිව්වට ඔහොම. දැන් හිතෙනවද හැම වෙලාවෙම මේ හිතට හැඟෙනවද නැත්නම් ඇත්තටම දෙන්නේ මේ වෙලාවෙත් දැමුක හිතෙන්නේ මේ වෙලාවේ හිතට හැඟෙනවද නැත්නම් හාමුදුරුවෝ ඇහෙර පේනවද? හාමුදුරුවෝ ඉන්නවා බණත් කියනවා ඇස් දෙකට මගේ පේනවා කන් දෙකට මගේ ඇහෙනවා. ඒක නේද ඔබේ තියෙන ලෝකේ ඇත්තම ස්වභාවය. නෝක නේද ඇත්තම වෙලා තියෙන්නේ මේ වෙලාවේ. දැන් මෙතන හාමුදුරුවෝ ඉන්නවා. හාමුදුරුවෝ බණ කියනවා. කියන එකමයි කන් දෙකට ඇහෙනවා. ඒ වගේ විතරක් නෙමෙයි මගේ ඇස් දෙකට පේනවා. කොයි වෙලාවේද? මේ වෙලාවේ. ඔහොම ඉන්න ගා මතක් වෙනවා මං කියන්න ඔබ උදේ ආවනේ ධාරාමෙට. ඊයේ ගෙදර ගියා නේද? දැන් නිකන් ඔක්කොම නිකන් පච්චුප්පන්නද නැත්නම් නිකන් මෙහෙ දුවනවද? හවස ගෙදර යන්නත් තියෙනවා. පුතා කතා කරෙත් නෑ නේද? හෙටවත් කතා කරයිද දන්නේ නෑ නේද? සවුන්දර බැංකුවට පොඩ්ඩක් ගිහින් එන්නත් තියෙනවා. සවුන්ද වැටෙන්නත් තියෙනවා. දැන් බලන්න මේ කන ශබ්දත් එක්ක එන අරමුණු කොහෙද යන්නේ කියලා මේ. ඒකට වර්තමාන අනාගතය කියලා කියන්නේ නෑ. හෙට කියපුවා මොකද්ද ඒක ඉතින්? තාම වෙන්න තියෙන එකක්. කියන්නේ ඇත්තරම සවුඳාවක් නැද්ද පිඟුතුනේ? දැන් සවුඳව වැල්ට යන්න ඕනේ නැද්ද? ඒ ඕනේ නැහැ. තව පැයකින් දාන ගන්න ඕනේ නැද්ද? තව පැයකින් දාන ගන්න ඕනේ. ඉතින් තව පැයකින් තියෙන තව පැයක් තියන්නේ කොයිලාටද? ඉස්සරහට අනාගතේ. අනාගතේ අදයි නෙමෙයි අනාගතේ තව ටිකකින්. අනාගතේ. ඊයේ ඇඳුම් ටික මැදගෙන අද උදේ ආරාමයට ආවේ මේ අතීතේ. දැන් මේ බණහන්නේ මේ වර්තමානයේ. මේ වෙලාවේ බණහන්නේ. ඔතන නිදහස වෙන්න පුළුවන්. හැදෙන හැම හිතම ඔතනනේ තියෙන්නේ. ඒ කියන්නේ මෙතනත් අපි ඉන්නේ. කාලයක. කාලයේ මැව් වෙනසක අරුමේ. නේද? ඒකයි කාලයක ඉන්නේ. බෙන්න මේ කාලයට තමයි දාන්න තියෙන්නේ. අයන්නයි ලියන්නයි අකාලික වෙන්න ඕනේ. එතකොට බෙන්න මේ කාලයත් කාලයකට අයිති එකක් නෙමෙයි කියලා තමයි බුදුහාම දේශනා කරන්නේ. බෙන්න මේකත් සම්මුතියෙන් තිබ්බට පරමාර්ථ ධර්මය තුල ඇත්තට මෙහෙම එකක් නැද්ද? මෙහෙම එකක් හැදෙන්නේ දෙයක් නැද්ද? බුදුහාමුදුරුවෝ දේශනා කරේ නැහැ ඇත නැත ප්‍රත්‍යයෙන්. මෙහෙම එකක් හැදෙන්න විදිහක් නැහැ. එහෙනම් ඇත්තටම මේ හිතට වෙන්නේ මොකද්ද? තව මේක ලේසි කරන්නම් අලුත්ම කට්ටිය ඇදින්න තමාට. අපි දන්නව නේද නිවන් දකින්න එන කෙනා මොනවා කරන්න දෙන නිවන් දකින්නවා කියලා? කෙලස් නැසනවා කියලා නේද කියන්නේ අපි? කෙලස් කියන්නේ මොනවද? රාගදේශ මොකනද? මෝහ. රාගදේශ මෝහ හැදෙන්නේ හැම වෙලාවෙම අපි දන්නවනේ මමත් එක් කියලා. දැන් ලෝකේ දේවල් වලට කැමති කවුද? අකමැති කවුද? ඕන කාටද? මේ මම කියන කෙනාට තමයි මේක මම මට තමයි මේ මේ ලෝකෙට මම කැමති. මාළුවට අකමැති. මෙදල මට ඕන කාට දේව නැහැ. මේ මම කියන කෙනා තමයි මේ දේවල් හැම එක ඕන. ඒතර මේ කෙලස් කියනවා බෙන්න මේකට. හරි. මේ ටික වේගෙන් යන්නේ චුට්ටක් අල්ලා ගන්න පුළුවන් ඉද්ද නැහැ. හැමදාම බණහන කටිය නම් ගියව හරි දාගන්න පුළුවන් නේද? අනිත් කලුත් කටියට අමාරුනේ. හරි එතකොට මේ නිඳා කරන්නේ මෙය. ඊළඟ කරේ. එතකොට අපි දන්නවා හැම වෙලාවෙම හිතේ අවුලක් තියෙනවනම් සතුටක් තියෙනවනම් ඕනකමක් තියෙනවනම් දැන් මේක අපි කැමතිනේ ගොඩක් වෙලාවට. මේකට අකමැතිනේ. මේකෙන් ඉන්න හදන්නේ. ඔය හැම එකම අපේ හැම වෙලාවෙම තියෙන්නේ ඔය රාගදේශමෝ හැම වෙලාවෙම හටගන්නවා හෙවත් අපි ඒවත් එක්ක ඉන්නේ හෙවත් අපි ඒවත් එක්ක ජීවිතනෝ බදරෙන්නේ මෙන්න මේ තැන්වල නේද? ඔබ අකමැති කෙනෙක් මතක් වුණා. එයා අතීතයේ බැන්නා. දැන් ද්වේෂයක් හටගත්තා. ඒ ද්වේෂය හටගත්තේ මොකක් සම්බන්ධයෙන්ද? මේ මෙතන. මේ ඉඳලා මේ දක්වාම දැන් අවුරුදු 15. අවුරුදු 15 කවුලක ඉන්නේ? දැන් මෙතන තමයි ප්‍රශ්නේ. අවුරුදු 15ට කලින් තමයි ප්‍රශ්නේ හටගත්තේ. දැන් අවුරුදු 15කට පස්සේ හිතෙන්නේ නැද්ද? මෙයත් එක්ක මං අවුරුදු මෙච්චරක් මම මෙයත් එක්ක අමනාපයි. ඒ අමනාප බව හිතට එද්දිම මෙන්න මේ දේශ ස්වභාවය හිතට එද්දිම ඒක ආව නේද මෙතනලා මේ දක්වා කියලා. දැන් මෙච්චර කාලයක් පුරාවට මම හිතේ අමනාපයි. එහෙම නැත්තම් හිතුණාද? නෑ. මේ මොහොතේ තමයි අමනාප. එහෙමද දැනුනේ? මං කියන ඇත්තම නේ දේවල් නේ මේ. හැඳිනෙන්නේ අවුරුදු 5ක් තිස්සේ ඌ මාතික තරහින. තව දෙයක් කියනද? ඔබ විවාහල දැන් කොච්චර කල්ද? ඒක මේ දෙකෙන් කොහෙද තියෙන තම තමන් දාගන්න. දැන් කෙලින්ම කනෙක්ට් කරනවා. මෙතින්දලා මෙතින්න. අවුරුදු මෙච්චරක්. අපි කියන්නේ වයස කියලා. වයස ගත්තාම අපි වයස ගන්නෙ වයස විතරක් නෙමෙයි. ඔය මස්ලේ කෑ වයස විතරක් නෙමෙයි. ගෙදරට අපි කියනවා මයිගේ අවුරුදු 20ක් දැන් හදලා. අවුරුදු 20ක් හදලා කියලා කියද්දි හිතෙන්නේ වර්තමාන කියලාද අතීතේල මේ දක්වා ආවා කියලාද? අවුරුදු 20ක් දැන් ගියේ පරණයි. අවුරුදු 20ක් කවුරු යනවා මේ ඔයාලා ගියේ කොච්චර පරණද? අවුරුදු 20ක් පරණයිනේ. අවුරුදු 20ක් පරණයි කියද්දි ඒ පරණ බව දැනෙන්නේ අතීතයක් තිබ්බ හින්දා නේද? දැන් වර්තමානය දක්වාම කොච්චරද මේ අවුරුදු 20ක් පරණයි. ඒ කියන්නේ දැන් මේ කාල දෙකම දැන් මොකද වෙලා තියෙන්නේ? අරමුණලා තියෙන්නේ. හෙවත් මේ දෙක මොකද වෙලා තියෙන්නේ? ඇත් වෙලා තියෙන්නේ. ඇත් වෙලා කියන්නේ අවුරුදු 20ක් පුරාවට මේ ගියේ දැන් කොහෙද තියෙන්නේ? මේගේ තියෙනවා. මමත් එක්ක මේගේ අවුරුදු 20ක් පුරාට දැන් මොකද්ද තියෙනවා? මට අවුරුදු 60ක් වයසයි. අවුරුදු 60ක් දක්වා මම ඉන්නවා. අවුරුදු 20ක් දක්වාගේ තියෙනවා. පුතාට දැන් අවුරුදු 15ක් වයසයි. අවුරුදු 15ක් දක්වා දැන් පුතා අපිත් එක්ක ඉන්නවා. මේ බලන්න මේ කාලෙකට ඉන්නේ. එයා තව කොච්චර කල් ඉඳීද? ගියේ තව කොච්චර කල් තියේද? සාමාන්‍යයෙන් අපි එහෙම අහන හරි අඩුයිනේ. නැත්නම් සාමාන්‍යයෙන් අනාගතයත් හැම වෙලාවෙම තියෙනවා. මේකෙන් නිදහස් වෙන්න බෑ. හේවත් හැම හිතක්ම මේ කාලෙන් කාලෙට අහුවෙලා ඉන්නේ. මේක තමයි අපේ ඇත්ත. දැනට තියෙන ඇත්ත උන් ලෝකෙ මෙච්චරයි. හැබැයි බුදුහාමෝ දේශනා කරනවා මේක බොරුවක් කියලා. කොහොමද එහෙම වෙන්නේ? උන්වහන්සේ දේශනා කරනවා අතීතං නාත්ව ගම්මෙය්‍ය නප්පටික්ඛංකේ අනාගතා පච්චුප්පන්නංච යේ ධම්මා తත්‍ර తත්‍ර විපස්සති. අතීතේ කියන්නේ ඇත්ත කරන්න පුළුවන් එකක් නෙමෙයි. අනාගතේ කියන්නේ හදන්න පුළුවන් එකකුත් නෙමෙයි. පච්චුප්පන්නංච යේ ධම්මා ඔන්න ඔතනයි පොයින්ට් එක තියෙන්නේ. පච්චුප්පන්නංච යේ ධම්මා මේ ධර්මතාවයේ හට ගන්නවා කියනවා ප්‍රත්‍යෙන් උපදින මොහොත. රූප ප්‍රත්‍යෙන් උපදින්නේ, වේදනා ප්‍රත්‍යෙන් උපදින්නේ, සංඥා ප්‍රත්‍යෙන් උපදින්නේ, සංකාර ප්‍රත්‍යෙන් උපදින්නේ, විඥාන ප්‍රත්‍යෙන් උපදින්නේ. එහෙනම් මේ හැම එකම මොකෙන් උපදින්නේ? හේතු ප්‍රත්‍යෙන් උපදින්නේ. හේතු ප්‍රත්‍යෙන් උපදින තැනයි ධර්මතාවය හටගන්නේ කියනවා. මොකද්ද ඒ ධර්මතාවය කියන්නේ? පච්චුප්පන්නංච යේ ධම්මා ධර්මතාවය හටගන්නේ ප්‍රත්‍යෙන් උපදින මොහොතේ. මොකද්ද ධර්මතාවය? එක්ක රූපයක් නැත්තම් ශබ්දයක් නැත්නම් අරමුණක්. පච්චුප්පන්නංචයේ ධම්මා මේ මොහොතේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා ධර්මතාවයක්. ඒක නවත්තන්න බෑ. ඒක අපි අහලා තියෙනවා. කර්මජ රැහණෙන් විපාකයක් ගැලවිලා ඇවිල්ලා ඔම දනනේ කතාව නේද ඒක? ආ මේ ඔක්කොම පච්චුප්පන්න, ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා ධර්මතාවයක්. ආන්ගේ ධර්මතාවය හිතට අරමුණු වෙනවා. ඒක හිතට අරමුණු වෙනවා. ඒක හිතට අරමුණු වෙනවා එක්ක රූපයක් වශයෙන්, නැත්තම් ශබ්දයක් වශයෙන්, නැත්තම් ගන්ධයක් වශයෙන්, නැත්තම් රසක් වශයෙන්, නැත්තම් ස්පර්ශයක් වශයෙන්. හැම වෙලාවෙම හේතු ප්‍රත්‍යයෙන් ධර්මතාවයක් හටගන්නවා හිතක් 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 ගානේ. හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා ධර්මතාවයක් හිතක් 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 ගානේ. ඒ හටගන්න ධර්මතාවය තුළ එක්කෝ එක රූපයක් නැත්තම් ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් නැත්තම් ඒ ඔක්කොම එකතු වෙලා ආපු අරමුණක්. හේවත් මේ ඔක්කොටම තනි වචනෙන් කියනවා දැන හැඳිනීමක්. ඇත්තටම ඇත්තටම වෙන්න මේ හිතර කරන්න පුළුවන් මෙච්චරයි. අපි මොනව කරත්, අපි මොන දේවල් කරත් ඇත්තටම හිතට වෙන්නේ එකම එක දෙයයි දැනගන්නවා, හඳුනගන්නවා. හේතු ගැළපිලා බැඳිලා වෙනවා. මොකද්ද? වෙන්න මේක දැන ගැනීමක්, හඳුනා ගැනීමක්. ඔබේ ජීවිතේ බලන්න මෙතනින් එහා කරන එකක් තියෙනවද කියලා. අපි අතීතයක් ඇත්ත කරත්, වර්තමානයක් ඇත්ත කරත්, අනාගතයක් ඇත්ත කරත්, හීන ප්‍රනීත දුර්ලංගෝ 11 ආකාරයේ රූප කොහේ ඇත්ත කරත්, ඔය රූප කොතනක ඇත්ත කරත්, කොයි විදිහට ඇත්ත කරත්, මොනවා ඇසුරු කරත්, මොනවා නිසුරු කරත්, මොනවා ඇසුරු නිසුරු කරන්න හැදුවත් ඇත්තටමලා දෙන මෙච්චර නේද? ඒ ඇසුරු නිසුරු කරන්න හදපු හැමදේම හිත විසින් මොකද කරේ? දැනගත්තා, හඳුනාගත්තා. දැන් ඒ දැන හඳුනාගත්තේ යකෝ. උදේ අපි දැන් තාම කතා කරන්නේ වෙන්වීමත් එක්ක ඈ. උදේ දැන හඳුනාගත්තට ඉක්කෝ දැන්. ඊයේ දැන හඳුනාගත්තට ඉක්කෝ දැන්. උදේ ඊයේ අයින් කළා දැන් දැන හඳුන ගත්තේ කොහෙන්ද ආවේ? කොහෙන්ද ආවේ? දැන් කොහෙද තියෙන්නේ? කොහෙද යන්නේ? කොහෙන්ද ආවේ? ඒක දැන් කොහෙද තියෙන්නේ? කොහට හොරට යනවද ඒක දැන්? කොහෙන් හරි ඕක දැන් මේ හිතට කොහෙන් හරි ආවද? ඈ? දැන් රූප කොහෙන් හරි ආවද? නැත්තම් හේතු ප්‍රත්‍යයෙන් රූපයක් බව හිතට හැඟුණද? රූප ආවද? රූප බැලුවද? හේතු ප්‍රත්‍ය හේතු ගැළපිලා බැඳෙද්දී හිතේ මේ මොහොතේ රූපයක් බව හිතට හැඟුණද? ආවද? නැහැ. ගෙනාවද? නැහැ. ආපු දිහා දන්නවද? නැහැ. හැබැයි හේතු ගැළපෙද්දී හේතු ප්‍රත්‍ය මොකද උනේ? හිතට රූපයක් බව හැඟුණා. හැඟෙද්දී මේක ආපු දිහාවකුත් නැත්තම් ඒ හැඟෙන එක මේකේ තියනවද? මේකේ තියනවද? නැත්තම් හැඟෙනවද? හැඟෙනවා. එහෙනම් ආවෙත් නැහැ. තියනවා කියලා ගන්නත් බෑ. එහෙනම් ඒ හැඟුණේ කොහෙට ගියාද? ඈ? දැන් රූපයක් ඉවරලි ඉවරලා. දැන් අපි ශබ්දයක් දැම්මොත් එහෙම. රූපේ ගිහිල්ලා ශබ්දය ආවද? නැත්තම් ඊළඟ හේතුප්‍රත්‍යයෙන් ශබ්දය ඉපදුනාද? රූපයක් පෙනෙනවා. හෙවත් හේතුප්‍රත්‍යයෙන් රූපයක් ඇත්තටම හිතන මොකක්ද වෙන්නේ? හැඟෙනවා. ඒ හැඟුණ රූපේ කොහෙන් හරි ආවා වගේ දැනුණද? නැත්තම් ඒක ඒ ආපු එක ඒ කොහෙන් හරි ආව වගේ දැනනවද? නැත්තම් ඒක තියනවා වගේ දැනනවද? නැත්තම් ඒක යනවා වගේ දැනනවද? මොකද අල්ලගන්න? රූපයක් දැන් අපි හිතමුකෝ හැමෝටම මේ බෝඩ් එකේ පේනවනේ. හා මේ බෝඩ් එක කොහෙන් හරි එනවා වගේ පේනවද? කොහෙන් හරි යනවා වගේ පේනවද? දැන් මේකට අත්ත කියන්න ඕනේ. නැත්තම් මේ නැත්තම් මේ බෝඩ් එක කොහෙන්වත් ඇවිල්ලා නැත්තම් කොහෙටවත් යන්නේ ගියෙත් නැත්තම් දැන් මෙතන තියෙනවා නේද? ආවෙත් නැහැ, එද්දිත් තිබ්බා, යද්දිත් තියෙයි. හා එද ආවෙත් නැහැ කොහෙන්වත්. දැන් මේක මෙහෙට කොහෙන්වත් ආවෙත් නැහැ, කොහෙවත් ගියෙත් නැහැ. හැබැයි බෝඩ් එක නම් මෙතන මොකද්ද තියෙනවනේ? බෝඩ් එක නම් මොකද්ද? ඇත්තරම බෝඩ් එක තියෙනවා. ඒ කියන්නේ වර්තමානයේ දෙයක් දැන් හිතෙන්නේ මොකද්ද? මේ වෙලාව හිත හිතෙන්නේ මොකද්ද? හේතුප්‍රත්‍යයෙන් බෝඩ් එක නම් බෝඩ් එක තියෙනවා. තියෙන්නේ කොහෙද? මෙතන. හිතේ ඉන්නේ පස්සේ. දැන් අපි මේ කතා කරන්නේ කාලෙකින් වෙන් කරන්න බෑ කියලා. නමුත් බලන්න මේ වෙලාවේ කාලයක් නෙමෙයි. කාලේ කාලම මෙතනත් ඇත්තලනේ තියෙන්නේ. දැන් හිතෙනවද බෝඩ් එක හිතට හැඟෙනවද? නැත්තම් ඒක මට පේනවද? ඈ? මේ වෙලාවෙත් මට පේන බෝඩ් එක කොහෙද තියෙන්නේ? ඒකයි මේක මේ කතා කරා කියලා ලෙසින් ගලවන්න පුළුවන් ගන්න නෙමෙයි. ඔන්න ඔතනින් පොඩ්ඩක් ගියාට පස්සේ පේන්න පටන් ගන්නවා හේතු ප්‍රත්‍යයෙන්. අපි ඉස්සර කතා කරේ හේතු ප්‍රත්‍යයෙන්. අපි දැන් දන්නවා කට වචෙන් හරි කවන්නේ හේතු ප්‍රත්‍යයෙන්. අපි දැන් දන්නවා මේක හිතට මේක මේ ඇස් දෙකට මස්ලේ ඇස් වලට පේන එකක් නෙමෙයි. ඇත්තටම බෝඩ් එකක් බව දැන හඳුන ගන්නවා කවුද? හිත. හේතු ප්‍රත්‍යයෙන් මේ වෙලාවේ ඇසයි රූපයයි ඔක්කොමත් එක්ක ගැටලා මේ අනන්ත අප්‍රමාණ හේතු ගැලපිලා මේ වෙලාවේ දැන හැඳිනීමක් කරන කොහෙද ඒක වෙන්නේ? හිතේ. හැබැයි මේ වෙලාවේ බෝඩ් එක එළිය නැහැ. හා හැබැයි ඒක දැන් කොහෙද තියෙන්නේ? ඇත්ත කියනකෝ දැන් තියෙන්නේ කොහෙද? හිතේ හිතේ. දැන් තියෙනවා හිතේ. එළියෙන් ගලවපු ගමම්ම කොහොමත් එළියේ 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 පාර බලන්න බෑනේ දැන් ඔබ එළිය කියලා හිතුවා දැන් ඇත්තටම බෝඩ් එක පේනෝයි මස්ලේ ඇහැට පේනවද නැත්නම් ඔය හිතට පේනවද? අපි කියන හිතට හැංගෙනවා කියලා අපි කියන්නේ. ඒතකොට ඕක පේන්නේ කොහොමද ඇත්තටම? මේක හිතට පේන්නේ. ඉතින් හිතට පේන හින්දා තමයි මතක් වෙන මතක් වෙන මතක් වෙන එක එන එන අරමුණ පේන්නේ මැවිලා. ඔබ විවාහ වුණ දවස කියොත් දැන් බලන්නක උජාරුවට නැග්ග හැටි වෙඩින් එකට වෙඩින් එකේ මතකද දා? අර පොලේ හැම කොටපු වෙලාවේ වෙන් වෙද්දි අවුල බෑ බෑ දෙක උඩටද හැදුනේ අනිත් පැත්තට හැරුණාද? තියනවනේ ඈ අර එළියෙන් බහිද්දිම කොටනවා කෙටනවා මොකටද පොලේට? පොල් ගෙඩිය අර කොටනවා නේද? එහෙම එකක් තියනවනේ. අපි දැකලා තියෙනවා. එතකොට කොටනවා. කොටුවාම ටක් ගාලා වයස කට්ටිය බලනවා බෑ දෙක කොහටද හැරුනේ? ගොඩක් වෙලා ඩෝක උඩ බැලට හැරුණාට හැරිලා තියෙන කොහටද? යාරට තමයි හැරිලා තියෙන්නේ. දැන් බලන්නකෝ ඒවා. දැන් ඔය මේ ඇස් දෙක ඔය ලස්සන රූප ටික බලන්නේ. කවුරු කිව්වොත් එම් පේන්නේ හැට කිලිවල්ලා. බලන්නකෝ දැන් මේ දැන් ඔය පේන්නේ කොහටද කියලා හොඳට. නේද? වෙලින් එකට ගිහිල්ලා මුදු මාරු කරු වෙලා මලල් මතක් කරලා බලන්න කොච්චර හොඳ කියලා. නේද? අස්සන් ගහද්දි ඈ දැන් ওই ටික පේනවනේ. දාලුවා ඉපදුනා, දරුවා ඉස්කෝලේ ගියා. ඔක්කොම ඔය මැවි මැවි ඉන්නේ. කොහටද ඔය පේන්නේ? හිතට. හේතු ටික ගැලපුණා නම් ඒක ඇහෙද කනද මොකද්ද අදාල නැහැ. හේතු ගැලපුණා නම් ඒක හැම වෙලාවෙම මොකද්ද වෙන්නේ? දැන හැදෙන්නේ කොහෙද වෙන්නේ? හිතේ. හැම වෙලාවෙම හේතුම් පටිච්ච සම්භූතං. හේතු ටික ගැලපිලා බැඳෙද්දි ඒක හැම වෙලාවෙම හිත විසින් මොකද කරන්නේ? දැනගන්නවා, හඳුනගන්නවා. හැබැයි දැන හඳුනගන්න බව නොදන්න නිසා අපට හිතෙනවා අර මන් දැන් කියපු ටික කොහෙද තියෙන්නේ? අතීතේ තිබ්බද නැත්නම් කොහෙද තිබ්බේ? හිතේ තිබ්බද? ඕක හිතෙන්නේ අතීතේ තිබ්බා කියලාද නැත්නම් මගේ හිතේ තියනවා කියලාද? දැන් මම ඔබේ විවාහය ගැන කතා කරේ, අර පොල් ගෙඩිය ගැන කතා කරේ. ආ දැන් ඕවා අතීතයේ කොහෙද තැනක තියලා ගන්නවද? නැහැම නැත්නම් හිතෙන්නේ හිතේ තියනවා කියලාද? මතකයේ කොහෙද තියෙන්නේ පිඟුතුනේ? ඈ අපි කියන අතීතයේ සිහිනයක් පමණයි, සැබෑ සුවඳක් නැහැ නේද? එදා සෙනෙහෙන්න බැදුනා නම් දැන් කොහෙද ඔක තියෙන්නේ? ඔය අතීතයේ කොහෙද තියෙන්නේ? අතීතේ දැන් අපි දැන් දැන් අතීතේ අපිට හිතනවාද මේ එළියේ කොහෙද තියෙනවද නැත්නම් අපිට හිතන අතීතේ කොහෙද තියෙන හැම වෙලාවෙම ඔක කොහෙද අපි හිතන් ඉන්නේ කොහෙද තියෙනවද ඔක? මේකේ තියෙන්නේ. මේක හිත නෙමෙයි අපි කියන්නේ කෝක මොකද්ද වචනේ? හිතේ. හිතේ තියෙනවා කියන්නේ ඔක. පුතේ කියෝ වගේ තමයි පුතා කොහෙද ඉන්නේ? පුතේ කියෝ වගේ තමයි පුතා ඉන්නේ. හිත නෙමෙයි හිතේ. ගොඩක් වෙලා අපි කියන්නේ හිතේ තියෙන්නේ. අපි කියන්නේ ඒ අවුල කොහෙද තියෙන්නේ? හිතේ. ඒ කෙනා කොහෙද ඉන්නේ? හිතේ. ඒ දේවල් කොහෙද තියෙන්නේ? හිතේ. එළි එළිය කියලා කියනවා දැන් එළිය නැති ඒවා. අතීතයේ වගේ දේවල් දැන් මේ ටික නම් කීහෙකි එළියේ දහර තියෙනවා. දැන් අතීතේ තියෙනවා කොහෙද තිබ්බේ? හිතේ හිතේ. මතකයේ කොහෙද තියෙන්නේ? මතකේ. කොහෙද තියෙන්නේ? හිතේ. ඒක මොන එකක් දන්නවද? හිතේ තියනවා. ඔන්න ඕකයි ප්‍රශ්නේ. අපට දැන් මේ තාම අතීතේ ගැන කතා කරන්නේ. තාම මේ පරමාර්ථයේ යන්තම් අල්ලගෙන යන්නේ. අපට හිතෙනවා අතීතයේ තියනවා. හිතේ තියනවා. මතකයේ කොහෙද තියෙන්නේ? මතකයේ USB එක දාලා හරි මොකක් හරි දාලා ඩවුන්ලෝඩ් කරලා තියනවද නැත්නම් iCloud වල තියනවද නැත්නම් කොහෙද තියෙනවද? ඔක තියෙන්නේ අපි දන්නේ කොහෙද තියෙන්නේ කියන්නකෝ. ආ හිතේ හිතේ. ඒ ඔක්කොම අපි කියන්නේ මුගේ ඔක්කොම හිතේ. මු ඔක්කොම හිතේ තියන් ඉන්නේ. අතීතය ඔක්කොම දැන් එහෙනම් කොහෙද තියෙන්නේ? හිතේ. අතීතයේ මොකද්ද එහෙනම්? අතීතයේ දේවල් දැන් හිතේ තියෙනවා. මට කියන්නකෝ අතීතේ එක ඩිලීට් කරපු එක. අතීතේ හිතේ තිබ්බ එකක් කියන බං ඩිලීට් කළා දැන් තින් දැන් ඩිලීට් කරා. මම එක දැන් කෙලින්ම ඩිලීට් කළා දාලා තියෙන්නේ. දැන් නෑ අතීතේ හිතේ නෑ මගේ. එහෙම තියනවද? හිතේ නෑ කී කී කොහෙද තියන් ඉන්නේ? හිතේ. හිතන් ඉන්නේ හිතේ තියෙනවා කියලා. හිතන් ඉන්නේ හිතේ තියෙනවා කියලා. එහෙනම් අතීතයේ ඔක්කොම කොහෙද තියෙන්නේ? හිතේ. ආ. දැන් අතීතේ එහෙනම් ඔන්න තියෙනවා කොහෙද? හිතේ ඈ. එහෙනම් අතීතය ඇත. ඊට පස්සේ දැන් මේ මොහොත. දැන් මේ වෙලාවේ තියෙන දේවල්. හිතේ තියෙන එළියේ තියෙන්නේ. දැන් මම කියන මේ වෙලාවේ. දැන් ඔබ ඉඳන් ඉන්නේ මොකක් උඩද? පුඩුවක් උඩ. පුඩුව කොහෙ තියෙන්නේ? එළියේ දැඟේද? දැන් තියෙන්නේ කොහෙද? දැන් තියෙන්නේ දැන් මේ ඒකත් හිතේ තමයි භාගයක් තියෙන්නේ. හැබැයි දැන් තියෙන ගොඩක් දේවල් කොහෙ තියෙන්නේ? මේ එළියේ. මට එළියෙන් මේවා දැනුත් දැන් දැනුත් මේවා එළියේ තියෙනවා. එළියේ තියෙන බව හිතට හිතෙනවා. එළියේ මේක නම් කෙලින්ම හිතේ තිබ්බා තියෙනවමයි. ඒවා හිතේ තියෙන ඒවා. දැන් මේ වෙලාවේ එළියේ තියෙන බව මට හැඟෙනවා. හැවත් මට හිතෙනවා. හැබැයි එහෙනම් මේ වෙලාවේ මොකක්ද ඒවා? තියෙන ඒවා. හැවත් තියෙන ඒවා අනාගතේ. ගෙදර යන්න වැරට යන්න තියෙනවා. රෙදි හොදන්න තියෙනවා. ගේ අතු ගන්න තියෙනවා. දරුවන්ට සලකන්න තියෙනවා. හැබැයි මැරෙන්නත් තියෙනවා. ඕක තමයි බැරි. හැම එකම තියෙනවා. මරණයක් තියෙනවද? නෑ නෑ ඒක නම් දැම්මම බෑ. එහෙනම් හොඳට බලන්න පිංගුතුනි. අතීතීත් ඔක්කොම දේවල් ද්‍රව්‍ය වස්තු පුදුල ඔක්කොම කොහෙද තියෙන්නේ? හිතේ තියෙනවා. මේ මොහොතේ එළියේ ඇතුළේයි මේ මොහොතේ තියෙනවා. අනාගතේ කරන්න තියෙනවා. කන්න තියෙනවා. බොන්න තියෙනවා. යන්න තියෙනවා. බලන්න තියෙනවා. හිතන්න තියෙනවා. ගොඩනගන්න තියෙනවා. ඔක්කොම තියෙනවා තියෙනවා තියෙනවා. එහෙනම් බලන්න මේ සමස්තයම මේ ලෝකයේම මේ ජීවිතයේම ආත්මයක් නේද? ඔය කතාව ඇතුලේ හිතේ හරි කමන්නේ මේ මුළු ලෝකයේම මේ මුළු ජීවිතයේම කියන එක ආත්මයක් නේද? හෙවත් මේක එදා ඉඳලා මේ දක්වායි මේ ඉඳලා ඉස්සරහට දැන් මොකද්ද මේ තියෙන්නේ? තියෙන එකක්. හෙවත් ඉන්න එකක්. මේ ඔක්කොම ඇස්සේ කවුද ජීවත් වෙන්නේ? වෙන්න මෙයා ඉන්නවා. වෙන්න මේකෙන් නිදහස් වෙන්න බෑ මිනිස්සුන්ට. මෙතන නිදහස් වෙන්න බෑ. බුදුරජාණන් දේශනා කරනවා පින්වත් මහන්නේ මේක බොරුවක්. මේ තියෙනවා කියලා අරන් ඉන්න එක ඔක්කොම හිතේ තිබ ඔක්කොම අතීතයේ දේවල් හිතේ තියෙනවා. මේ මොහොත් දේවල් එළියේ තියෙනවා. මේ මොහොතේ හිතේ තියෙනවා. අනාගතයේ දේවල් වෙන්න තියෙනවා. අතීතයේ දේවල් වෙලා තියෙනවා. මේ මොහොතේ දේවල් වෙමින් තියෙනවා. මේ තුන් කාලය කියන්නේ ඇත්තටම බොරුවක්. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පින්වත් මහණනි, ඒ නිසා මං අකාලිකත්වයෙන් ධර්ම දේශනා කරනවා. ඒ නිසා මම අකාලිකත්වය ගැන කතා කරනවා. ඇත්තටම වෙන්න මේ හිත හිතාගෙන හිටියට හිත හිතේ තියාගෙන හිටියට හිත හිතේ තියාගන්න හිත හිතේ තියාගෙන ඉන්න හිටියට තියෙනවා කියලා මේ ඔක්කොම වෙන්නේ බුදුන් දේශනා කරලා කොහෙලක් දන්නවද? පච්චුප්පන්නංචයේ ධම්මා. මේ තියෙනවා තිබ්බා. අතීතේ නම් තිබ්බා. මේ මොහොතේ නම් තියෙනවා. අනාගතේ නම් තියෙන්න තියෙනවා. මේ හැම එකම බුදුහා දේශනා කරනවා පච්චු පණ්ණංචයේ ධම්මා. මේ ධර්මතාවයේ හටගන්නේ කොවිලාවේද? පච්චු පණ්ණයි. පච්චු පණ්ණයි කියන්නේ හේතු ප්‍රත්‍ය එකට ගැලපෙන මොහොත. ඒක මොහොත කියනත් බෑ. හේතු ප්‍රත්‍යන්ගේ යම් ගැලපීමක් තියේද ආන් එය ඇත්තටම ඒ ඇත්තටම වෙන්න මෙච්චර. හේතු ප්‍රත්‍යන්ගේ යම් දැනහැඳිනීමක් වේද යම් සංසිද්ධියක් වේද යම් සිදුවීමක් වේද රූප වීමක් ශබ්ද වීමක් ගන්ධ වීමක් රස වීමක් ස්පර්ශ වීමක් යම් සිදුවීමක් වේද මේ මේකට මේක කිසිම සම්බන්ධයක් නැහැ හේතුව රූපය පෙනෙන්න රූපය බව දැනහැඳින්න අදාළ හේතු වලට අදාළව අදාළට ගල්පුවම රූපේ බව හැඟුණට ඊට අදාළ නැති වෙනස්ම හේතු ටික ප්‍රත්‍ය වෙද්දී හැදෙනා මොකද්ද? ශබ්දය. මේ දෙකටම අදාළ නැති හේතු ටික ගැලපෙද්දී හැදෙනා මොකද්ද? ගන්ධය. එහෙනම් මේ එකින් එකට කිසිම සම්බන්ධයක් නැහැ. යම් සිදුවීම් ටිකක් වෙනවා. හේවත් බෙන්න මේ හිතට කියනවා මේ හිතට කියනවා චිත්ත හිත කියන්නේ මොකද්ද චිත්ත මොකද්ද ශක්තිය හිත කියන්නේ මොකද්ද පිඟුතුනි ශක්තියක් එනර්ජි බරක් උස්සන්නේ අතේ හයියෙන්ද හිතේ හයියෙන්ද දැන් අතේ හයිය තියෙන්නේ හිතෙන් ශක්තිය දුන්නොත් නේද දැන් අතේ අත දැන් අත අතේ සමහර ක්‍රියාකාරීත්වය සමහර නැහැ හිතෙන් ශක්තිය දුන්නත් දැන් උස්සන්න බෑ නේද එහෙනම් හිතේ ශක්තියත් එක්ක තව හේතු ගොඩාක් ගැලපෙත් තමයි හිතේ ශක්තිය මූලික කරගෙන තමයි හැම වෙලාවෙම මේ ලෝක ක්‍රියාත්මක වීම වෙන්නේ මේ හැම දෙයක්ම හිතේ ශක්තියින් ඒ විදිහට තැම්පත් වෙලා තියෙන විදි. ඒකට කියනවා හිත ඒ විදිහට ශක්තිමත් වෙලා ආන්ගේ ශක්තිය තැම්පත් වෙලා තියෙන තැම් මේ හැම එකක්ම හිතේ ශක්තිය හඳුන දේවල්. ඒකට කියනවා සංකත. ගලපලා හැදිලා හේතු ප්‍රත්‍යයෙන් හදපු දේවල්. හේවත් හිතේ නැගුණ ශක්තියෙන් හැදුන දේවල් බලන්න මේ හැම තැනම මේ හැම භෞතිකයක්ම මේ හැම භෞතික දෙයක්ම මොන ශක්තිය හැදුන දේවල්ද ඉබේ හැදුන දේවල්ද නැත්නම් හිතක ශක්තියද මේ තැම්ප හිතක ශක්තියද මේ හැමතැනම තැම්ප කරලා තියෙන්නේ ශක්තිය තැම්ප කරලා තියෙන විදිහ මේ හැම තැනක්ම මේ හැම දෙයක්ම ශක්තියක් තමයි තැම්පත් කරලා තියෙන්නේ එන ශක්තියක් නම් තැම්පත් කරන මේ හැම ශක්තියක් මොකද්ද තියෙන්නේ මේ හැම ශක්තියක්ම තියෙන්නේ මොකද්ද ක්‍රියාවලියක මේ හැම එකක්ම තියෙනවද නැත්නම් සිදුවෙමින් තියෙනවද සිදුවෙමින් තියෙනවා මේ එකක්වත් නැවත මේ ලෝකේ කිසිම දෙයක් නැවතිලා තියෙනවද නැත්නම් ක්‍රියාවලියක තියෙනවද ක්‍රියාවලියක් අපි දැනගන්න මේ හැම එකක්ම හිතක ශක්තියක් මත හිතේ ශක්තිය මත හේතු ප්‍රත්‍යයෙන් දැනහැඳිනීමක් තමා හැම වෙලාවෙම හිතක් ගන්න වෙන්නේ. බුදුහාම දේශනා කරනවා පච්චුප්පන්නංචේ ධම්මා. එහෙනම් මේ ශක්තිය වෙනස් වෙන්නේ ඒ මොහොතේ නම් ඒ ශක්තිය වෙනස් වෙන්නේ. ශක්ති වෙනස් වීමක නම් තියෙන්නේ මේ එකින් එකට සම්බන්ධයක් ඇත්තෙම නැහැ. හැබැයි සම්බන්ධය හදනවා මොකක් නිසාද මේ හැම එකෙම එකතුව හදනවා හිතේ තියෙන අවිද්‍යාව නිසා හිතේ තියෙන අවිද්‍යාව හෙවත් වෙන් කරගන්න පුළුවන් කියලා ගත දෘශ්‍ය නිසා මේ හැම එකම සම්බන්ධයක් නැති දේවල් සම්බන්ධ කරන්න හදනවා සම්බන්ධ වෙලා නැහැ. වෙන් උන්නේ නැහැ. වෙන් කරගන්න හදනවා. එකක්වත් වෙන් උන්නේ නැහැ. හැබැයි අපි හිතනවා වෙන් කරගෙන තියනවා කියලා. හැබැයි වෙන් කරගන්න හදනවා මිසක් එකක්වත් වෙන් උන්නේ නැහැ. මොකද හේතුව මේ ලෝකෙ වෙන් කරන්න බෑ. වෙන් කරන්න බැරි වුණාට මේ හිත අවිද්‍යා තුෂ්ණත් එක්ක බෙන්න මේ හැම දෙයක් මේ රූපයක්ද ශබ්දයක්ද ගන්ධයක්ද රසයක්ද මේ දැන හැඳිනෙද්දී හිතට හිතෙනවා මේක වෙන් වෙලා තියෙන්නේ වෙන් කරන්න පුළුවන් හිතක් හිතක් ගන්න හැගෙනවා මේක වෙන් කරන්න පුළුවන් කියලා මේක වෙන් කරන්න බෑ වෙන් කරන්න බැරි වෙන් කරන්න බැරි එකම එක කාරණාවක් නිසා හේතුව මේක මේකට කිසිම සම්බන්ධයක් නැහැ හැබැයි අපට හිතෙනවා මේ වෙන්වීම නිසා මේ හැමදේම මේ හැමදේම මොට කාට වෙන දේවල්ද මට වෙන දේවල් වෙන්න මේ සම්බන්ධය හදන්නේ හැම වෙලම වෙන්න මේ අවිද්‍යාව කියලා අවිද්‍යාව කියලා කියන්නේ ඇත්තටම වෙන් කරන්න පුළුවන් කියලා ගත්ත වැරදි වෙන් කරන්න පුළුවන් කියලා ගත්ත වැරදි දෘෂ්ටිය මේක මේකත් හිතක් 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 ගානේ හැදෙන දෘෂ්ටියක්. හෙවත් මේකත් තියෙන එකක් නෙමේ. මේ හටගන්න හැම හිතකම තියෙනවා ඒ හේ හිත හටගන්න හැම හිතේම හටගන්නවා දෘෂ්ටියක් මේක වෙන් කරන්න පුළුවන් කියලා. ඕන් ඔය දෘෂ්ටිය නිසා තමයි අපි අර මුලින් කතා කරපු අතීතය ඇත්ත වුණා. අනාගතය ඇත්ත වුණා වර්තමානය ඇත්ත වුණා හැබැයි ඔය තුනම වෙන්නේ කොයි මොහොතේද පච්චුප්පන්නං චේ ධම්මා ප්‍රත්‍යෙන් උපදින්නේ යම් මොහතකද හේතු ප්‍රත්‍ය ගැළපෙන්නේ යම් මොහතකද ආන් එතන තමයි මේ දැන ගැනීම හෝ හැඳිනීම වෙන්නේ හේතු ප්‍රත්‍යෙන් නම් හේතු ගැළපිලා නම් හේතු ප්‍රත්‍යෙන් නම් මේ දැන හැඳිනීම වෙන්නේ ඒක සිදුවීමක් නම් ඒ සිදුවීමේ ඒ සිදුවීම වෙන්නේ හේතු ප්‍රත්‍යයෙන් නම් ඔය හේතු ප්‍රත්‍ය කොතැනද අපි ඇලෙන්න තියෙන්නේ ඔය හේතු ප්‍රත්‍ය කොතැනද අපි ගැටෙන්න තියෙන්නේ ඔය හේතු ප්‍රත්‍ය කොතැනද මුලා වෙන්න තියෙන්නේ ඔය හේතු ප්‍රත්‍ය කොහෙන් ආපු එකක්ද කොහෙ තියෙන එකක්ද කොහෙ යන එකක්ද එහෙම නැත්තම් ඇත්තටම මේ හේතු ප්‍රත්‍යෙන් හටගන්න එකක්ද හේතු ප්‍රත්‍යෙන් හටගන්න එකක් පච්චුප්පන්නයි ප්‍රත්‍යෙන් උපදින මොහොත ප්‍රත්‍යෙන් උපදින මොහොත කියන්නේ කොයි මොහොතද අතීතද වර්තමානද අනාගතයද එහෙම නැත්නම් ප්‍රත්‍යෙන් ඉපදීමද ප්‍රත්‍යෙන් ඉපදීම මට දේශනා ගොඩක් විස්තර කරන්න වෙලා නැහැ දැන් කාලේ ගියා ඊටු ටික මෙතන හරියට තේරුම් ගත්තනේ මොකද මෙතනින් එහාට තමයි ඊටු ටික තියෙන්නේ ඉතින් ඒකද කතා කරයි හවස වෙද්දී වෙලාව මං හිතේ තියෙනවා කියලා දැන් වෙන්න වෙලාව ගිහිල්ලා හොඳටම ඒ නිසා හොඳට තේරුම් ගන්න පිංගුතුනි හිතක දේවල් තියෙනව නෙමේ හිතේ දේවල් තියෙනවත් නෙමේ හිතේ මේ වෙලාවේ තියෙනවත් නෙමේ අනාගතේ කරන්න තියෙනවත් නෙමේ ඔය ඔක්කොම හේතු ප්‍රත්‍යයෙන් දැන හැඳිනනවා ඒ හේතු ටික හිතත් එක්ක ගැළපිලා බැඳෙද්දි හේතු ටික ගැළපිලා බැඳෙන මොහොතක් ඇද්ද ආන් ඒ මොහොතේ මෙන්න මේ දැන හැඳිනීම කියන එක සිද්ධ වෙනවා ඒ සිද්ධ වීම කියන්නේ මොකද්ද සිදුවීමක් ඒක සිදුවීමක් රූපයක් බව රූපයක් දැක්කා දකින බව සිදු වෙනවා ශබ්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් අරුණක් බව යම් සිදුවීමක් ඒක හේතු ප්‍රත්‍යයෙන් වෙන දෙයක් ඒකයි කියවන්නේ අතීතං නාත්ව ගම්මේය නප්පටික්කං කියනගත පච්චු පණ්ණංචයේ ධම්මා මේ ධර්මතාවයේ හටගන්නේ ප්‍රත්‍යයෙන් උපදින මොහොත తත්‍ර తත්‍ර විපස්සති අන්න එතන තියෙන ඇත්ත දකින්න බුදුහාම දේශනා කරන්නේ අතීතය ඇත්ත කරගන්න එපා කිව්වා අනාගතය ඇත්ත කරගන්න එපා කිව්වා වර්තමාන ඇත්ත කරගන්න එපා කිව්වා හැබැයි ප්‍රත්‍යයෙන් උපදින දෙයක් තියෙනවා ආන් ඒ ප්‍රත්‍යයෙන් උපදින දේ ඇත්ත දකින්න කිව්වා ආන් ඒ ඇත්ත දකින්නට කියනවා කුසලයේ කියලා ආන් ඒ ඇත්ත දකින්නකද කියනවා යෝනිසෝ මනසිකාරය කියලා යම් තැනක හිතක ඇත්ත දකින්න නම් දකින්න ඕන බෙන්න මේ රාග දේශ මෝහ වෙන්නේ මොනවත් එක්කද කියලා ආන් එතකොට තේරෙනවා නම් මේක අතීතයක්වත් අනාගතයක්වත් වර්තමානයක්වත් නෙමේ හේතුන් පටිච්ච සම්භූතං හේතු ප්‍රත්‍යෙන් නම් මේ ගැළපිලා බැඳිලා විද්‍යාමානනේ මේ මොහොතේ නම් ඒක ඒ කියන්නේ හේතු ප්‍රත්‍ය එකතු වෙන මොහොතට නම් ඒක වෙන්නේ ආන් ඒකේ ඇත්ත දකින්න තැන ඔබට රූපයක් කියලා බෙන්න මේ දෘෂ්ටියෙන් වෙන් කරගන්න දෙයක් හම්බෙන්නේ නැහැ. මේක දකින්න තියෙන එකක්. මේ කොටස විස්තරාත්මකව හවස දේශනා කරයි. අද වෙලා නැහැ, දැන් වෙලා ඉවර වෙන නිසා. ඒ නිසා තේරුම් ගන්න, හැම දෙයක්ම හිතේ තියෙනව නෙමේ, හිතේ තියෙනවනේ, හිතේ තිබ්බ නෙමේ, හිතේ තියෙනව නෙමේ, අනාගතේ කරන්න තියෙනවත් නෙමේ, කොහෙන්වත් ආවත් නෙමේ, ආපු එකක් තියෙනවත් නෙමේ, ආපු එකක් යනවත් නෙමේ. හැම එකම හේතුම් පටිච්ච සම්භූතං. හේතුම් පටිච්ච සම්භූතං කියලා කියන්නේ ඒක තමන්ගේ වසඟයක තියෙන එකක්ද නැත්නම් වසඟේ නැති එකක්ද? වසඟේ නැතිහින් තමා පින්වතුනි ඊළඟ මොහොතේ හේතුම් පටිච්ච සම්භූතල ඔය හිතේ හැඳිනීම දැන් දන්නවද? ඔය ඉන්නේ ඇත්තටම මම නම්, ඔය ඉන්නේ ඇත්තටම ඉන්න කෙනා නම්, ඊළඟ මොහොතේ ඊළඟ හිත, ඊළඟ රූපය, ඊළඟ ශබ්දේ, ඊළඟ ගන්ධේ, ඊළඟ රස, හේවත් සමස්තයක් වශයෙන් ගත්තොත් ඊළඟ සිදුවීම මොකද්ද බව දන්නවද? දන්නේ නැහැ. ඇයි දන්නේ නැත්තේ? ඊළඟ හේතු ප්‍රත්‍යයෙන් ගැලපෙන්නේ මොකද්ද කියන එක කාගේවත් වසඟේ තියෙන එකක් නෙමෙයි. එහෙනම් මේ කය කියන්නේ, මේ හිත කියන්නේ මගේ වසඟේ තියෙන එකක්ද නැත්නම් වසඟේ නැති එකක්ද? වසඟේ පවත්වන්න පුළුවන් එකක්ද බැරි එකක්ද? වසඟේ පවත්වන්න බෑ. බැරි නිසා තමයි ඊළඟ මොහොතේ හෙවත් ඊළඟ තප්පරේ, අපි දැන් කතා කරමු තියනවා කියලා, හා ඊළඟ තප්පරේ වෙන දේ දන්නේ නැහැ. එනවා කො වසඟේ තියෙන එක නෙමෙයි. හේතුව ඒ මොහොතේ වෙන සිදුවීමක්. ඒ සිදුවීම වෙන්නේ හැම වෙලාවෙම මොකද්ද? හේතුම් පටිච්ච සම්භූතං. ඒක වෙන්නේ පච්චුප්පන්න මොහොත, ප්‍රත්‍යයෙන් උපදින මොහොත. ඒක අතීතද? ඒක වර්තමානද? ඒක අනාගතද? නැත්තම් ප්‍රත්‍යයෙන් උපදින වෙලාවද? ප්‍රත්‍යයෙන් උපදින මොහොත. ඒක කාලෙකින් වෙන් කරන්න බෑ. ඒ නිසා ඒකට කියනවා අකාලිකයි කියලා. මේක ටික තව ගොඩාක් තව විස්තර කරයි. දැන් ගොඩාක් විස්තර කරන්න තියෙනවා. ඒ නිසා අද වෙලාව නැහැ. අපි වෙන දවසක් කතා කරමු සහ ඉති දේශනාවල තව විස්තර විග්‍රහ කරේ. හැමදිනාටම තෙරුවන් සරණයි. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතරයත සූපත් වේවා.